තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ.
වහන්සේ කොහමද?
අපි ජයට ඉන්නවා.
දැන් ස්වාමීන් වහන්සේ අපි අද උදේ අපේ වෙලාවෙන් 5:00 නැගිටලා සම්බන්ධ වුණ ලංකාවේ හවස 4 ඉඳලා 6 වෙනකන් තිබුණු මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එකට.
ආ.
ඉතුරු ටිකත් සම්බන්ධ වෙන්නේ තමයි හිතාගෙන ඉන්නේ. සෙනසුරාදා නම් අපිට වැටෙන්නේ අපේ වෙලාවෙන් රෑ 2:00 ඒත් සම්බන්ධ වෙන්නේ තමයි හිතාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ.
ඊයේ වෙලාව කීයද? පාන්දර.
අද උදේනේ අපිට එමයි ඊයේ. එමයි ස්වාමීන් වහන්සේ 5:00 උදේ.
ආ ඒක හොඳ වෙලාව.
සෙනසුරාදා අපිට වෙන්නේ උදේ 2:00.
කලින් ටිකක් ඇවිල්ලා ඉන්නේ හොඳයි. කලින් නින්දට යනු කලින් නින්දෙන් අපි පිවිසෙනු කියලා තියෙනවනේ.
හොඳයි ස්වාමීන් වහන්සේ අපි සම්බන්ධ වෙනවා. එමනම් ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ නමසරයි. අපි අද රැස සිටින්නේ සතිපතා ප්‍රයත්න යෝගාවචරන්ගේ කමඨාන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එමනම් සුපුරුදු පරිදි මුලින්ම දාගෙන තියෙන කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවටයි ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්.
සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
නිරෝෂ තාම අපිට මීට ටික වෙලාවකට කලින් බැලුවමත් ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න තිබුණේ නැහැ. නිරෝෂ තාම නැද්ද ලිඛිත ප්‍රශ්න?
තාම නම් දැන් නම් එකක්වත් ඇවිල්ලා නැහැ. උදේ අපිට සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් වාචික ප්‍රශ්න වලට.
උදේ මහත්තයා ඊයේ වැඩසටහන ගැන මොකද කියන්නේ?
හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ වැඩසටහන ඉතින් ගොඩක් හැඳින්වීමක් වගේ එකක් නේ කෙරුණේ. පළවෙනි දවසේ එමනේ වෙන්න ඕනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ගොඩක් අය හිටියනේ මම දැක්ක විදිහට 152ක්ද කොහෙද හිටියා කලින් සතිය පුහුණු නොකරපු අය 148යිද කොහෙද හිටියේ පුහුණු කරපු අය. ඉතින් එකින්ද ඒ වගේ හැඳින්වීමක් කරපේ හොඳයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ.
තේ රට රටවල් වල තියෙන විදිහට භාෂා අතර ඒ පැතිරීමේ වැඩසටහනටත් උදව් කරන්න. එතකොට ඕක අපි වර්ල්ඩ් මොඩල් එකක් බවට පත් වෙනවා.
ස්වාමීන් වහන්සේ කවුරුත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැති හින්දා මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. අපි දැන් මම වෙලාවකට පරයන්කේ ඉඳලා සතිය හුස්මට දවනකොට සමහර වෙලාවල් වලට මම ඒක ගොඩක් ඇනලිටිකල් වෙන්න යන දවස් තියෙනවා. එතකොට දැන් මේ හුස්ම ගන්නේ මේ ඩයෆ්‍රම් එකෙන්ද එහෙම නැත්නම් කේජ් එක එක්ස්පෑන්ඩ් කරලාද හුස්ම ගන්නේ? ඒ වගේ දේවල් නිකන් බලන්න පටන් ගන්නවා. ඒකත් එක්තරා විදියකට හුස්ම ගැන තියෙන සතිය තව තියුණීමක් විදිහට දකින්න පුළුවන්. නමුත් ඒක පොඩ්ඩක් ඇනලිටිකල් පැත්තට යන ගතියකුත් තියෙනවා ස්වාමීන් වහන්ස. උවහන්සේ ඒ ගැන උවහන්සේගේ උපදෙස මොකක්ද?
අපේ හිත ඇනලිටිකල් රිඩක්ෂනිස් ක්‍රමයට වෙලා හිතට ඇති වෙච්ච ගමන් එයාගේ කැස්කේඩ් වෙලා ඊගාව එකට වැටෙනවා. ඉතින් හිතට යම් ප්‍රමාණයක් ඒ අරමුණ පිළිබඳව සටහන් ආකාර ස්වභාව ලක්ෂණ ප්‍රමාණයක් ආවට පස්සේ ආයක සංකත මේ සන්තති ලක්ෂණයට දානවා. සන්තති ලක්ෂණයට ගියාම තොරතුරු බලන්නේ සමස්තයත් එක්ක බලන්නේ. එතකොට සිස්ටම් අප්‍රෝච් යන්. ඉතින් ඇනලිටිකල් වැඩි කට්ටිය සන්තතියට ගිහිල්ලත් ඇනලයිස් කරන්න හදනවා. ඒක සන්තතියට බාධායි. ඉතින් ඒ කට්ටිය අර ඇනලිටිකල් මයින්ඩ් එක වැඩි. එහෙම නැත්නම් පටන් අර ගන්නකොටම සන්තතියට දාගත්තොත් එතකොට මේ අර තමයි පටන් ගත්ත අරමුණේ අනන්‍යතාවය අල්ලගන්නේ නැහැ තව. පටන් ගත්ත අරමුණේ සලක්ෂණය අදාළ ලක්ෂණය අල්ලගන්නේ නැහැ. එතකොටත් එයා හි ඔසෝ මිස් ද බස්. ඒ නිසා පටන් ගන්නකොට සලක්ෂණය සන්තති මේ නයිසાર્ගික ලක්ෂණේ ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් බලන්න ඕනේ. බලලා හිත ඒක දැන් ඇති කියන වෙලාව අල්ලගන්න බැරිකම තමයි ඔය භාවනාවේ තියෙන්නේ. එතකොට එයා සමහර දොරට අනවශ්‍ය විදිහට මෙනී කරමින් ඇනලයිස් කරගෙන යනවා. එතකොට අර මේ සංතතියට එන්න විදියක් නැහැ. පටන් ගන්නකොටම ඇනලයිස් කරන්න නැතුව සංතතියට ගියොත් ස්ලිපරි. මොනවාකට අහුවෙන්නේ නැහැ. බැස්මක් එන්නේ නැහැ. ඉතින් ওই දෙක analytical and system නැත්නම් reductionism and reductionist and the system approach කියන එක තමයි ඔය emotional literacy පැත්තට යන්නේ. Taman තනියම ඉන්නකොට කොහොමද, සභාවක ඉන්නකොට කොහොමද, පටන් ගන්නකොට බොහොම සරලව කියලා දීලා දැන් මේ ඇති මේ ඊට පස්සේ අපි භාෂාව දිගේ ව්‍යාකරණ දිගේ සබ්ජෙක්ට් එක දිගේ ගැඹුරට යන්න ඕන කියන තැන ඉගෙන ගන්නගේ මනස කියව ගන්න බැරි වුණොත් ගුරුවරයා lost. යතරතුරු වල තැන තිබුණට හරියන්නේ නැහැ. ඉතින් ඒක දැන් මේ Taman එක්කම කරනකොට ඉහළ කුඹුරේ වතුර පිටිලා පල්ලෙහාකට එනකොට ආයෙ ඉහළ කුඹුරේ ආයෙ නියර බඳින්න යන්න එපා. එයාගේ වතුර පිරුණා නම් කැස්කේඩ් වෙනවා. අන්නේ කැස්කේඩ් වෙන තැන ලක්ෂ ගාණක් වරද්දලා තමයි අපි තේරුම් අරගන්නේ. අපි යම් කිසි කෙනෙක් පිළිබඳව හදාරලා අපි හිතනවා එලා ඒ මනුස්සයා බඳින්න තීන්දුව කරන නැද්ද කියලා. බැඳලා පස්සේ ආයෙ අවසන් යන්න එපා. ඊට පස්සේ අවසන් ගිහිල්ල වල වැරදි දැක්කොත් Tamanටත් හොඳ නෑ, කතා දෙරත් හොඳ නෑ, මනුස්සයාටත් හොඳ නෑ. ඊට පස්සේ බැඳගත්ත බැරි ගහන එකයි තියෙන්නේ. ඉතින් උංගව දෙනකොට ඒක තේරෙන්නේ නෑ. මම මේ බැඳලා නම් නෙවෙයි මම කතා කරන්නේ. බැඳපු යක්කු ගැනයි මම මේ කියන්නේ. බඳින්න ඉස්සෙල්ලා හොය බලපන්. නැකත් බලපන්, කේ පොරොන්දම් බලපන්, ඔක්කොම දාන්න පුළුවන් හැටි දාලා ගත්තනේ. ඊට පස්සේ අම්මගේ කැලලක්. එයාගේ සීළු වැරදි මගේ. සීළු හොඳ මගේ. ආය ඒක ඇනලයිස් කරන්න ගියොත් හොඳට හිටින්නේ නැහැ. ඒක නිසා මේ උගතුන් අතර විවාහයත් අසාර්ථකයි. කිසිම හැඟීමක් නැතුව විවාහ නායකෙත් විවාහ අසාර්ථකයි. ඒ වගේම තමයි අපි ඉගෙන ගන්න විෂයන් භාෂාවල් නැත්නම් තව කෙනෙක් එක්ක ඇසුර පවත්වන දේවල් වලට හොඳ විශ්වගත ආදර්ශයක් තමයි ඔය හුස්ම තියෙන්නේ. හුස්ම හෝ අපි ගන්න මූල කර්මස්ථානයේ කොච්චර දුරට එන්ජින් එක ස්ටාර්ට් කරලා ස්ලෝ රන් එකේ දුවන්න ඕනද? කොයි වෙලාවේ ෆස්ට් එකට දානවද? ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්නේ කොයි වෙලාවේද? ඌව ටෙක්නිකල් රයිට් ඉල්ලන්න බෑ. ඒක කොතන්නේ හැටියට, පල්ලෙමේ හැටියට, ලෝඩ් එකේ හැටියට, එන්ජින් එකේ හෝස් පවර් එකේ හැටියට ඇසුරු කරලා තමයි ඩ්‍රයිවර් දැනගන්නේ. දැන් සෙකන්ඩ් එකට දාන්න පුළුවන්, දැන් තර්ඩ් එකට දාන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා ට්‍රැෆික් ජෑම් එකක් වෙනවා නම් බර ගියර එකට දාගන්න හැටි, කන්දක් තියෙනවා නම් බර ගියර එකට දාගන්න හැටි. ඒ විදිහට අර දැන් ඔටෝමැටික් ක්ලච් වලට ගියාට පස්සේ ඒව නැති වෙලා. ආන්නේ වගේ මේ ගියර් බොක්ස් එකේ කරන වැඩ ටික හරිම සින්ක්‍රොනයිසින් වැඩක්. ඒක ක්ලච් එකත් එක්කත් ඇක්සලරේටරත් එක්කත් කනෙක් වෙන හැටි. එන්ජින් එකයි බ්‍රේක් සිස්ටම් එකක් එක්ක කනෙක් වෙන හැටි කිව්වම හරිම ඕගනික් එක. ඒ නිසා කොතනදීද නතර කරන්න ඕනේ, කොතනදීද හලන්න ඕනේ කියන එක මේ සමතයෙන් උපමාවක් අරගෙන මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ කොතෙක් දුරට විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න ඕනේද, කොතෙක් දුරට විතක්ක ਵਿਚාර හලන්න ඕනේද. පළවෙනි ධ්‍යානට යන්න නම් විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න ඕනේ. දෙවෙනි ධ්‍යානට යන්න නම් අච්චර උදව් කරපු විතක්ක ਵਿਚාර හලන්න ඕනේ. ඉතින් ওই දෙක දන්නේ ඔයක ඒක සමතෙම අරගන්නේ මේ උපමාව. ඒකම දෙන්න පුළුවන් ඔකේ උත්තරේට. ඒක තමයි මට කියන්න
තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපේ ප්‍රශ්න දෙකක් දැන්ට තියෙන ඉස්සෙල්ලා අත උස්සන මම දැක්කේ ආරි අමරතුංග.
ස්වාමීන් වහන්සේ අවසරයි. ඉස්සෙල්ලාම මේ අගේ කිරීමක් කරන්න ඕනේ ඊයේ වැඩසටහන් මම සම්පූර්ණයෙන්ම අහගෙන හිටියා. ඒක දැකලා මට ලොකු සන්තෝෂයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒකත් මට කියන්න ඕනේ කියලා හිතනවා. සමිනාන්ත මම මේ ප්‍රශ්නයකට වඩා ප්‍රකාශනයක් කරන්නේ මට දැනගන්න ඕන අනුසය කෙලස් ආවම මේක හරියට මඳුන ගන්න කැසිද කියලා. ඉතින් මට වෙච්ච අත්දැකීම තමයි මට දැනෙච්ච දේ තමයි මාස 6ක් විතර තිස්සේ ඉඳලා මගේ මේ ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ බඩවැළවල් පොඩි බඩවැළවල් ලොකු බඩවැළවල් ඒ අස්සේ සුනාමියක් යන වගේ කරදරකාරී දෙයක් වුණා නිකන් unsettled වගේ. ඒක සමහරවිට වේදනාවක් සමහරවිට කැළඹීමක් ඒ විදිහට තිබුණා. ඉතින් මම හිතුවා මේ තමයි ධාතු ගුණ මට පේන හැටි කියලා. ඉතින් ඉවසගෙන හිටියා 6-5 මාසයක් විතර. පස්සේ මේක ඉවරයක් නැති නිසා මම ස්පෙෂලිස්ට් කෙනෙක් ළඟා බැලුවම කිසිම දෙයක් නැහැ, ඔක්කොම සාමාන්‍ය විදියයි කියලා කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වගේ දේවල් තව මට කලනොත් වෙලා තියෙනවා, දැනුත් වෙනවා, ඉදිරියටත් වෙන්න පුළුවන් කියලාත් හිතුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මොනවහරි මෙනුමක් තියෙනවද අපිට අනුසර්කලස් අඳුන ගන්න පුළුවන් වෙන විදියට? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම දැන් මගේ ප්‍රතිපත්තිය ගැන කිව්වත් භාවනා පිළිබඳ નિરાයස සතියක දිගටම ඉන්නවා. එච්චරයි ඒක ගැන කියන්න තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මගේ මට දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද, මේක කොහොමද මම අනුසේද නැද්ද කියලා අඳුනගන්නේ?
නෝ ඊට වැඩි ඔය ආයුර්වේදයේ තියෙන වාත සමුට්ටාන, නැපිත්ත සමුට්ටාන ආබාධ, සෙම්ම සමුට්ටාන ආබාධ, වාත සමුට්ටාන ආබාධ කියලා කිරිබනන්ද අපි කියන්නේ. ඉතින් වාත සමුට්ටාන ආබාධයක් ඔය තියෙන්නේ. ඒ වාත සමුට්ටාන ආබාධ ඍතුගුණේ හැටියට සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ශරීරත් එක එකනාගේ ඒ වාත ශරීර, පිත්ත ශරීර, සෙම්ම ශරීර කියලා තියෙනවා. ඉතින් ඒක බලන්න ඕනේ. ඉතින් ඒ සමුට්ටිත ආහාර මේ ආබාධය වා පිත් සෙම්ම වල මොකක්ද කියලා. ඒක සාමාන්‍ය ඉංග්‍රීසි විදකමේ එහෙම කරන්නේ නැහැ. ඉංග්‍රීසි විදෙන්නේ විසබීජ සහ ඒ ඉන්ද්‍රිය පද්ධති බලනවා. ඒවට අහුවෙන්නේ නැති කුච්චිසයා වාතේ, කොට්ටිතයා වාතේ කියලා බඩවැල් දඟරේ ඇතුලින් යන වාතයක් තියෙනවා, බඩවැල් දඟරේ පිටින් යන වාතයක් තියෙනවා. ආයිති එව්වා මේ උද්දංගම වාතේ, ඕකට කියන අදෝගම වාතේ කියලා. මාහර් මාර්ගයේ මැදේ ඉඳලා පල්ලෙහාට යන වාත ධාරාවක් තියෙනවා. ආහර් මාර්ගයේ දිගේ ඇතුලේ යන වාත ධාරාවක් තියෙනවා. ආහර් මාර්ගයෙන් පිට ප්ලූරාවේ යන වාත ධාරාවක් තියෙනවා. ඉතින් එව්වට මේ අර වෙන ක්‍රමයක් එකේ තියෙනවා. ඒ වයිති සමාලාට වාපිච්චෙම් වලට යනකොට ගුණදා සමරසිකර මහත්තයා නෑ ධර්මපාල ගුණසිකර මහත්තයා ලියලා තියෙනවා. ඔය රාග දෝෂ මොහ තමයි. හැබැයි මේ අපිට පිටින් පේන රාග දෝෂ මොහ නෙවෙයි, අර අනුසය ආශයට වැටිච්චා. ඉතින් ඒක නිසා ඒකට ආයුර්වේද ක්‍රමයේ ඒක දැකලා තියෙනවා. ඒකෙදී කියනවා මේ වා පිත් සෙම් කියන එකේ වාත පිත්ත සෙම්ම කියන එක බාල තරුණ මහලු කියන මට්ටමට නෝ නාකි නාකි චන්ද සෙම්ම සමුට්ටාන ආමාර තමයි දී. ඉතින් කියම මධ්‍යම වයසදී පිත්ත සමුට්ටාන, පොඩි උන්ට වාත සමුට්ටාන. ඉතින් ඒ වගේ තියෙනවා මේ ඍතු ගුණයත් වයසත් තමන්ගේ ආවේනික කෙලෙසියත් එක්කත් සම්බන්ධතා. ඉතින් ඒකට ඊ ගැන දන්න කෙනෙකුට يعني ආයුර්වේද ක්‍රමයට තුන්දොස් කිපිලා වෙන දෙයක නම් ආහාරයෙන් ගොඩක් කරන්න පුළුවන්. ඒකත් සයික්ලික් පැටර්න් එකට එන්න පුළුවන්. මොකද අපි වසන ප්‍රදේශයේ ඍතුගුණ වෙනස් වෙන හැටියට, අපේ ශරීර මේ අපි හසුරුවන ආකාර වල හැටියට, ඒ නිසා ඊට ඒ වගේ අර ඉංග්‍රීසි වදකමට අවස්ථා දීලා තියෙනවා. ආශය අනුසය කියන එක පිළිබඳ අපිට ගෙස් කරන්න තියෙනවා. නමුත් ඒ අතරමැදට කවුරු හරි ඒ වාපිච්චෙම් දන්න කෙනෙක් එක්ක බෙහෙත් ටිකක් කල් බොන්න. හැබැයි ඒක ඔය එක බෙහෙත් පෙත්තෙන් එක රැයින් කරන්න බෑ. ඒ මීට කරන්න ඕනේ ඒකට ජීවන රටාව වෙනස් කරන්න ඕනේ. ඒකට සම්මා ආජීවය වෙනස් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒවට පත්‍යං කියලා දෙනවා. බෙහෙත් පාවිච්චි කරන ගමන් පත්‍යං වෙන්න ඕනේ. ඉතින් ඒක නැති වුණොත් අර බෙහෙතේ ගුණ ගන්න බෑ. කියන්නේ කිමිකල් මටීරියලිස්ටික් විතරක් නෙවෙයි, හැසිරීම රටා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් දන්න කෙනෙකුට දාලා පොඩ්ඩක් බලන්න. දැන් ඒක ටිකක් ඉන්දියාවේ, චීනේ, ලංකාවේ සමහර ඇත්තෝ ගාව අරක ටිකක් ඔප්නං වෙලා කළුතු පිටිමැදලා තියෙනවා දැන්. ඒ නිසා උත්සාහ කරලා බලන්න. ඒකට හැබැයි ඔය මේක කර්ම රෝග නැත්තම් ආහාර අනුසීති කියන එකත් අදාළයි. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් අපිට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. නමුත් අර වාත අමාරුවක් තියෙද්දී ඒකට මේ කළ හැකි ප්‍රතිකර්ම තිබියදී භාවනාවේ පමනක් කිරීම හෝ අතහැර දැමීමෙන් අනවශ්‍ය කරදර විඳිනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් අයට දෙන්න පොඩි සපෝට් එකක් ආයුර්වේදේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මට තව දෙයක් අහන්න තියෙනවා. දැන් මෙතනදී මට බියසක කියන දේවල් නම් ඇති වුණේම නැහැ ස්වාමීන් වහන්සේ. මොකද මං ඉන්න වයසේ හැටියට මට මරණය බොහොම ළඟයි කියලා තමයි මම හිතගෙන ඉන්නේ. ඒ නිසා ඒ ගැන මට කිසිම මේ බියක් සැකක් තිබුණේ නැහැ කියන එකක් කියන්න ඕන ස්වාමීන්
වහන්සේ. නෑ, ඒුණාට අර විදියට වෙද කෙනෙකුට කළ හැකි යමක් තියෙන්න ඉඩ තියෙනවා. හරියට රෝග නිర్ణයක් කරගත්තොත් එතකොට අපි ශරීරයට කරන උපස්ථානයක් එහෙම නැත්නම් වෙල්බීං එහෙම නැත්නම් සුවසේ ආත්මේ පරිහරණය කිරීමට නැත්නම් Brahmacharya අනුග්‍රහය පිණිස උදව්වක් වෙන්න ඉඩ තියෙනවා. අපි ලංකාවේනේ ඉතින්. උඹලා හැදුනේ ලංකාවේනේ, උඹලාගේ ඇඟවල් ලංකාවේනේ. බලපල්ලා මේ මොකද්ද මේ ආයුර්වේද කෙනෙක් දාලා විශේෂයෙන්ම ඔය වාපිච්චෙම් ගැන දන්න කියන කෙනෙකුට දාලා බැලුවනම් හරි ඒගොල්ල සරුවාංග කාර්යෝ තමයි සාමාන්‍ය.
ගොඩක් පින් සම්මන්නා
සර්. සරුවාංග සරණයි.
සුරංගනීට පුළුවන් අන්මියුට් කරන්න දැමයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
සුරංග සරණයි.
භාවනාව සුපුරුදු විදිහට කරගෙන යනවා. මට අත්දැකීමක් විදිහට අලුත් දෙයක් වගේ දැනෙන්නේ කය දිහා සක්මන් කරලා ඉවරලා ඉඳගෙන කය දිහා බලපුවම කය නිකන් පෙනෙන්නේ ස්ලෝන් බටයක් වගේ, ඔක්කොම වටේ කුහරයක් තියෙන එකක් වගේ. ඒත් ඉතින් ඔහෙ බලන් ඉන්නවා. සමහර දාට සිත වික්ෂිප්තයි, සමහර දාට නොදැනීම වෙලාවල් ගෙවිලා යනවා. ඒකේ විදිහට කරගෙන යනවා. ප්‍රශ්නයක් නෑ ඒ ගැන. මට මේ පොඩි වචන දෙකක වෙනසක් මට තේරෙන්නේ නැති හින්දා අහන්න කියලා හිතුවේ. භවයයි ආත්මයයි කියන්නේ එකක්මද? එහෙම නැත්නම් වෙනස් දෙවිදිහක් දෙක?
භවය කියන්නේ දෙයක් පවතින දෙය. ඒක ඒ වෙලාවේ ආත්ම ස්වරූපෙන් තමයි පෙනී හිටින්නේ. භවයේ දිගටම තියෙන එකක්. නිකන් කාන්දන් ශක්තියක් වගේ එකක්. ඒක යකඩ උදා උරාගෙන මේ තැන කාන්දන් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ යකඩ එකතු වෙනකොට තමයි. ඉතින් ඒ භවයේ කියන එක පැතිරිච්ච ගුණයක්. ඒකට කියනවා ෆීල්ඩ් එක කියලා. ඒකේ එක එක ආත්ම ස්වරූප අපි අර ගන්නවා. සර්පෙක් වෙනවා, නය මේ ක්ෂීරපායියෙක් වෙනවා. එක එක ආත්ම වලට යනවා. දිගටම භවයේ පවතිනවා.
එතකොට සත්වෙක් මැරිලා ඉපදෙනවා කියන්නේ භවයක්ද ලබන්නේ ආත්මයක්ද ලබන්නේ?
භවය තුල ආත්මේ මාරු වෙනවා.
භවය. ඒ කියන්නේ මැරිලා ඉපදෙනවා කියන්නේ එක භවයක් නෙමෙයි.
එහෙමද? එක භවෙම ආත්මේ මාරු වීමක්. මොලේ තේරෙන්නේ නැහැ මොඩි කරවනේ හිටපො බැරි දේ.
මේක තමයි මොඩිම තමයි.
මොඩිමයි මේ අගමැති ඉන්දියාවේ.
නෑ එහෙම අපි නැවත එක සැරයක් මැරිලා ඉපදෙනවා කියන්නේ එක මොනා හරි සතෙක් හරි මිනිසෙක් හරි දෙවියෙක් හරි මොකක් හරි එක ආත්මයක් නෙලබන්නේ. එහෙම නෙමෙයිද?
ඒක තමයි ආත්මය කියන්නේ. නමුත් දිගට පවතින දේ භවේ. ඒ භවේ තුල විවිධ ආත්ම ලබනවා අපි මරණයේදී.
එහෙමයි ස්වාමීන් වහන්සේ. වැඩි තේරුණේ නැහැ.
තේරෙන්නේ නැහැ මට. පටන් ගන්නකොටම තේරෙනවා. ඇති අර බනින්න හොඳ නැති ඉඳා උඹ ඊ වැඩ තරන නැහැ.
අනේ නෑ ස්වාමීන් වහන්සේ.
අයි තොපිට අජීර්ණද?
අහන්න බැරි වුණා.
එව්වට නෑ. එව්වට ඔක්කොම කාලා හොඳට බුදිය ගන්න. බුදියන් ඉවරල ඉවරලා මේ ආත්මය භවය තෝරන්න හදන බුදු ආමරණටත් බේරන්න බැරි ඒවා.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. මේ එන්න ඕනේ අපේ එකට තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
තේරුවා ස්වාමීන් වහන්සේ. මේ බිස්මෙන් වින කට්ටිය ඔකොටම මතක් කරයි යන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
තේරුවන් සරණයි.
එරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒ ප්‍රශ්නෙට චූටි හරස් ප්‍රශ්නයක් අහන්න ඔයාලා තියෙදි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස භාවනා කරනකොට භාවනා කරපුවකින් පස්සේ ආපු නිකන් හිතට ආපු අදහසක් ගැන මේ නිකන් ඉල්ලාර මෙනෙහි කරනකොට ආපු අදහසක් ඔය භවය ගැනම මට හිතුනේ ස්වාමීන් වහන්ස. දැන් අරමුණකින් අරමුණකට අපේ හිත පයින්වා නැත්තම් එකම අරමුණේ TV එක බලනවා කියලා කියන අරමුණේ දිගටම අපි රූප බලාගෙන දිගටම යන අරමුණ තියෙන්නේ. ඒක එක එක අර පොඩි පොඩි කැලරි වලට කල්ලා ගත්තාන් පස්සේ මේක ඉවර වෙලා අලුත් එකක් පටන් ගන්න එකම තව භවයක් වගේ කියලා එහෙම හැඟීමක් ආව එක දවසක්. මේ අය භවය ප්‍රශ්න පිළිබඳ ප්‍රශ්න අහපු නිසා මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා අහන්න තමයි ඔබ වහන්සේගෙන් ඇහුවේ.
එකම අරමුණ තුන වගේ ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණික මරණ වාසයෙන් උත්තර දෙන්න පුළුවන්. නැත්නම් සම්මුති වාසයෙන් සම්මුති මරණයේ වෙනස් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි ඔය මේ කඩ බලනවා කියන්නේ. ක්ෂණ බංගුරෝ බලනකොට ක්ෂණ මාත්‍ර වාසයෙන් මැරෙමින් පවතිනවා. ඒ හැම වෙලාවෙම අලුතෙන් ආත්මයක් ඇති වෙනවා. එකම භවී. ඉතින් ඒක නතර කරන එක තමයි නිවන කියන්නේ.
තවත් අත කුසල තියෙනවද?
බන්දුල සොයිසා
අවසරයි ස්වාමීන් වහන්ස, ඊයේ වැඩසටහනට සහභාගී වුණා. හුඟක් සන්තෝෂයි ස්වාමීන් වහන්ස සතිපාසල දිග ගමනක් ආවා කියලා අහන් ඉන්නකොට තේරුණා. මම ස්වාමීන් වහන්සේ වෙලදි පිට මේ සමහරක් මැටීරියල් කියවන්න කියලා ආරම්භ කරා. මට වහන්සේට කියන්න හිතුණා මේ සතිය ගැන ඒ දක්කල තියෙන අර්ථකථනවල මට හිතුණා ස්වාමීන් වහන්සේ දැන් සතිය කියන එකත් වෙනස් වෙන එකක් කියලා. දැන් සතිය ගැන යමක් දිහා අපි ජජ් කරන්නේ නැතුව ඒකට මොකක්වත් කන්සෙප්ට් එකක් දාන්නේ නැතුව බලන් ඉන්න එක සතිය කියලා කියනකොට දැන් ස්වාමීන් වහන්සේ අපි එතකොට ඇවිදිනකොට සතිය කියලා හරියටම වර්ණනා ගන්න වෙන්නේ අපි ඒකට මුකුත්ම වම දක්න සංඥාවක් නොදා ඒක ඉබේම යන, කියන්නේ චේතනාවක් රහිතව කරන එක තමයි. එතකොට හරි ඒක සතිය කියන එකේ නියම වර්ණගීම කියලා මට එහෙම අදහසක් ආව ස්වාමීන් වහන්ස.
ඒක මොකක්ද කියලා ගන්න ඔලියනකොට තමයි අපිට ගන්න පුළුවන්. අපි ඒ නිසා සතිය කියලා උගන්වන්නේ නැහැ සතිපාතලේ. සති මාත්‍රය කියලා ඒකට පිවිසුම විතරයි උගන්වන්නේ. සතියට අර්ථකථන දීපු ගමන් සති පිවිසුමට සති මාත්‍රයට විරසක වෙනවා, තරහ වෙනවා. සති මාත්‍රය කියලා දෙනකොට සතියට තරහ වෙනවා. සම්මා සතියට තරහ වෙනවා. මොනම දෙයක්වත් අර්ථකථන දෙන්න කියොත් ඒක මේ ඉස්සර කියපු දෙය පස්සත් එක්ක ගැලපෙන්නේ නැහැ. අනිත්‍යයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒක එකන ලියන දේවල් අපි බලනවා. බලනවා කොයි එකද ආධුනිකයට උනන්දු ඇති කරවන්නේ කියලා. ආධුනිකයට ඕනේ නැති වැඩිපුර විස්තර කරන්න කිව්වොත් එයා කරන්නෙම නැහැ. පොඩි ළමයින්ට දෙන්න බෑනේ හපල කන ආහාර. ඒගොල්ලන් දෙන්න දියර ආහාර. බඩබොක්ක ඇහිලා දත්තාවට පස්සේ තමයි ඒ ළමයින්ට අපි මේ ඝන ආහාර දෙන්නේ. ඉතින් එහෙම තමයි ස්වභාවය. ඒ නිසා මේ ආධුනිකයෙ මනසෙන් බලන්න. බලලා ලියන්න ඕක. ලියලා වර නගන්න. එතකොට ඒකල තව කාටරි කියලා බලන්න. අන්න ඒ විදිහට තමයි අපි ඔය ඉවෝල් කරන්නේ. කාරි අමාරුයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක ගලපඬ. මොකද ඒගොල්ලන්ට ඕනේ ගලිය කොටපු මොන හරි එකක්. එහෙම ගලිය කොටපු දෙයක් මේකේ නැති එක තමයි සතිය කියන්නේ. ඉතින් අපි සතිපාසල වැඩ කරනකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක මේ බඩේ අජීර්ණ තියෙන කෙනෙකුට කණ්ඩ හදනවා වගේ. බඩගිනි තියෙන කෙනෙකුට නම් කණ්ඩ දෙන්න බැරුවයි. ඉතින් සා හොඳම වැඩි ඔය කියන ටික ලියලා බලන්න. එතකොට තේරෙනවා. ඒක හිතන දේ ලියන්න බෑ. ලියන දේ හිතන්න අමාරුයි.
මම ඒක ඉතුරු ටිකක් කියවලා ස්වාමීන් වහන්සේ මම බලන්නම් ලියන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
විනාසෙ එහෙමනම් අපිට අද නෑ වගේ. නිරෝෂ විනාසෙ වන්දනා කරන්න.
මේක මොකද රාජික මෙයාට මේ 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 රදි කට වෙලා තියෙන කියලා පොඩ්ඩක් බලන්න. දැන් මාසය දෙක කාගියතක් නෑ. සම්පූර්ණ ඉන්ටර්නැෂනල් වැඩපිළිවෙලක් යනවා. ඒකේ රාධිකා වෙනුවෙන් ඇත්තටම චමිලා වටිනා සේවයක් කරනවා. රාධිකාපත් තමයි මෙයා පත් කෙරුවෙත්. නමුත් රාජිකා මැරිලා මොනවා හරි කරදරයක් වෙලාද කියලා දන්නේ නැහැ. ඉතින් හොයන්න එපා. පිම්පමුණවන්න
කතා කරන්න ස්වාමීන්
වහන්සේ. හොඳයි. ප්‍රතිදෙක කරන ප්‍රොවින්සස් මාරු කරනවා කියලා කිව්ව සමහරලාට ඒක මාරු කරලා 27 ස්වාමීන් වහන්සේ.
ඒක තමයි සමාහට භවයේ මාරු කරලා වෙනාත්මකට ගිහිල්ලා දන්නේ නැහැ මං. ඒක තමයි කියන්නේ ඔබට. තේරෙන්නේ නැහැ ඔබට.
ප්‍රොවින්ස් එක විතරයි මාරු කරනවා කිව්වේ දැනට ස්වාමීන්
වහන්සේ. ප්‍රොවින්ස් මාරු කරපුවට ඔච්චරම මේ අමාරුද? ඒ වෙනම මොකටද මාරු කරන්නේ? මං වැඩක් නැහැ ඔබට බැලලා වැඩක් නැහැ. මේක රාජකාරි පැබැයි. එකක මාරු කරන්නේ පහසුවටනේ. ඉතින් මේ 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 වැඩක් කරගන්න බැරි විදිහට ප්‍රොවින්ස් මාරු කරන්න ගියාම අරුටත් බයින්ද ඉතනවා.
ස්වාමිනාසේ මේ ප්‍රොවින්ස් මාරු කරනවා නේ මං මං දන්න විදිහට දුව බලන්න යනවා කොහොම ක්විබෙක් ප්‍රොවින්ස් එකට.
ආ හොඳයි. ඊවන හොඳ කතා. බල බල කොණියන් කතා කරලා කොහරි මැරිලා හත් දවස් ගත වෙලාද නැද්ද කියලා පොඩ්ඩ එච්චරයි.
නෑ ස්වාමිනාසේ.
තෙරුවන් සරණයි.
සර්වසන්න අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
මායකතං පුඤ්ඤං ස්වාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
කාමිනාපතං පුඤ්ඤං වයන්දා තබ්බං.
අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ.
කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි
බන්තේ. සුඛී හන්තු අභිවාදන සීරිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිපාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු
ඊලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සාදු.
හොඳයි, එහෙනම් අපි ධම්මකුසල හාමුදුරන්ට බාර දෙනවා. තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. එහෙමනම් ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැත මම ආරාධනා කරනවා අපේ දෙවනි භාගය ධම්මදේශනාව වැඩසටහන ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පහාසි සංකං නච මාන මජ්ජගා චෙත්ති තණ්හං ඉදනාම රූපේ තං චින්ති ගන්තං අනිගං නිරාසං පරියේසමානා නාජගම්මු දේවා මනුස්සා ඉදවා හුරංවා සගේසුවා සබ්බ නිවේසනේසු.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි වටපිටාව දිහා බැලුවාම අපිට නොයෙකුත් දේවල් පේනවා. එතකොට අපිට මෙහෙම පෙනුනහම අපි හිතනවා මේ දේවල් ස්ථිර වශයෙන් තියෙන දේවල්, මේ ද්‍රව්‍ය මේ වශයෙන් පවතින දේවල් කියලා තමයි අපිට සාමාන්‍ය අදහස එන්නේ. ඕක තමයි අපිට මේ වටපිටාව බලනකොට, වටපිටාවේ දේවල් පෙනෙනකොට අදහස. ඉතින් අපි මේ දේවල් මත පදනම් වෙලා සමහර විට නොයෙකුත් නියම වගේ දේවලුත් පනවන්න උත්සාහ ගන්නවා. නොයෙකුත් දේවල් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. නොයෙකුත් මේ දේවල් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පෙන්වන්න උත්සාහ ගන්නවා. ඒ විදිහට අපි කටයුතු කරනවා. ඉතින් එහෙම නියම අපි කුඩා කාලේ සමහර විට ඒ පාසල් අවදී අහලත් තියෙනවා. දැන් අපි දැකලා දන්නවා ඒ ඉගෙන ගන්න අවදීදී ඔන නිව්ටන් නියම කියලා, යම් කිසි මේ මැට මත පදනම් වෙලා, මේ ද්‍රව්‍ය මත පදනම් වෙලා යම් කිසි නියම වගයක් අපි පනවනවා. නියම වගයක් ඉගෙන ගන්නවා. පොඩි ළමයින්ගේ ඔළුවලට මේක කොහොම හරි කාවත් දාන්න උත්සාහ කරනවා. එතකොට ඒවැය මොකද්ද? මේ ද්‍රව්‍ය කියන දේ ස්ථීරව පවතිනවා, ඝන බාල වශයෙන් තියෙනවා කියන අදහස මත පදනම් වෙලා ඉතින් යම් කිසි නියම ටිකක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට මේවා කටයුතු කරනවා, මේ විදිහට වේගය අඩු වැඩි වෙනවා, මෙන්න මෙහෙම තියෙනවා කියලා ස්වභාවයක් ඉදිරිපත් කරනවා, අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉගෙන ගත්තට මොකද, එහෙම අදහසක් ඔළුවට දාගත්තට මොකද, තව ටිකක් කාලය ගත වෙනකොට ඔන්න ඔය අදහස ටිකක් වෙනස් වෙන ස්වරූපයකට, වෙනස් වෙන ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අතීතයේ එහෙම හිතුවට මොකද, අර දෙවැනි ලෝක යුද්ධය අර පරමාණු බෝම්බ දෙක පුපුරනකොට ඒ බෝම්බේ එක්තරා විදිහක ඔන්න ඔය මතවාදෙත් විනාශ කරමින් තමයි පිපිරලා ගියේ. අර විදිහට මහා ජනකායක් විනාශ කරනවා වගේම ඔන්න ඔය කියන මතවාදෙත් විනාශ කරගෙන තමයි පිපිරලා ගියේ. ඉතින් එක්තරා විදිහක මේ බෝම්බ පරීක්ෂණ කරපු කෙනෙක් මොකද කරලා තියෙන්නේ? යම්කිසි ඒ හමුදාවේ පිරිස අන්න ඒ ඇමරිකාවේ පහළ ප්‍රදේශයේ තියෙන ඒ මෙක්සිකෝ කිට්ටුව කාන්තාරයක මෙන්න මේ විදිහේ බෝම්බයක් පුපුරවල පරීක්ෂණයක් කරලා තියෙනවා. එතකොට මේ පුපුරලා පරීක්ෂණය කරාට මොකද, මෙන්න මේ මෙච්චර කාලයක් අඳුනගෙන ඉඳපු නියම අනුව, මෙච්චර කාලයක් මේ ද්‍රව්‍ය මත පදනම් වෙලා ගොඩනගපු නියම අනුව මේ බෝම්බේ වැඩ කරන්නේ නැහැ කියලා තමයි මේගොල්ලන්ගේ අදහස වෙලා තියෙන්නේ, නිරීක්ෂණය වෙලා තියෙන්නේ. එතකොට අර මෙෂර්මන්ට්ස් මේ බෝම්බෙට හරියන්නේ නැහැ කියලා තමයි නිරීක්ෂණය වෙලා තියෙන. අර හිතුවට කල්පනා කරාට වැඩිය මහා අධි විශාල බලයකින් මේක පිපිරලා ගියා කියලා අන්න නිරීක්ෂණයක් කළා තියෙනවා. එක්තරා විදියක මුළු කාන්තාරයේම මේ පහළ කෙරවල ඔක්කොම දූෂණය කරගත්ත නේද කියලා මේ විකිරණශීලී ද්‍රව්‍ය වලින් අන්න මෝඩකමකුත් පොඩ්ඩක් මතක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ නියම එක්තරා විදියක අන්න පරමාණු බෝම්බෙකින් පිපිරලා විනාශ වෙලා යනවා. ඊට පස්සේ අන්න ඒකත් එක මොකද කරන්නේ? ඔන්න මැටර් වගේම ඇන්ටි මැටර් තියනවා කියලා, මෙන්න ද්‍රව්‍ය වගේම අද්‍රව්‍ය තියනවා කියලා ඔන්න අලුත් මතවාදයක් හැදිලා එනවා. එතකොට මොකද කියනවා? මේ හැම ද්‍රව්‍ය අංශුවක්ම හා සමාන ඒ ප්‍රොපර්ටිස් වලින් සමාන, නමුත් චාර්ජ් එක වෙනස් වෙන, ඒ ආරෝපණය වෙනස් වෙන අද්‍රව්‍යයක්, අපිට නොපෙනෙන දෙයක් තියනවා කියලා ඔන්න අලුත් මතවාදයක් ගෙනහැර දක්වනවා. එතකොට හරියට නිකන් අර ගණිතය ඉගෙන ගන්නකොට අපි දන්නවා ධන සහ ඍණ කියලා සංඛ්‍යා වෙන වෙනම ඉදිරිපත් කරනවා. අන්න ඒ වගේ අදහසක් මේ ද්‍රව්‍ය වලටත් ගෙනහැර දක්වනවා. එතකොට දැන් අර වෙච්ච පිපිරීම, අර වෙච්ච අඩුපාඩුව මකා ගන්නවා වගේ ඔන්න අලුත් අදහසක් ගෙනහැර දක්වනවා. ඉතින් එහෙම කියලා කියනවා. එතකොට මේ දේවල් මේ විදිහට අර ධන ඍණ දෙක එකතු වුණාම ද්‍රව්‍ය වල, අන්න ඒ දෙක එකට එක්තැන් වුණාම ඒ දෙක අතුරුදහන් වෙලා යනවා, නැති වෙලා යනවා. එතකොට හිස් අවකාශයක් බවට පත් වෙනවා. ද්‍රව්‍ය තියුණා, අන්න හිස් අවකාශයක් බවට පත් වුණා. හරියට නිකන් ධන දෙකයි ඍණ දෙකයි එකට එකතු කරාම ගණිතයට අනුව අන්න බිංදුව වෙනවා වගේ. එහෙම කියලා එතනින් නවතින්නේ නැහැ. තවත් කියන මොකද්ද? ඉතින් අර බිංදුව එහෙම නැත්නම් අර හිස් අවකාශයට මිටි පහරක්, කුළු ගෙඩි පහරක් වගේ එල්ල කළා, අන්න නැවතත් ධන දෙකයි ඍණ දෙකයි හදා ගන්නත් පුළුවන්. අර විදිහට ද්‍රව්‍ය හිස් අවකාශයෙන් මවා ගන්නත් පුළුවන්. අර විදිහට හිස් අවකාශයේ යම් කිසි විදියක ඒ ශක්තියක්, එහෙම නැත්නම් යම් කිසි විදියක කුළු ගෙඩි පහරක් හිස් අවකාශයට ලබා දීම තුලින්. එතකොට හරියට බිංදුවට කුළු ගෙඩි පහරක් ගැහුවාම ධන දෙකයි ඍණ දෙකයි ඇති වෙනවා වගේ අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ අලුත් වෙච්ච ආකාර තැබ්බේ, අලුතෙන් මතුවෙච්ච ගැටලුව පැහැදිලි කරන්න මේ විද්‍යාඥයෝ උත්සාහ ගන්නවා. ඉතින් එහෙම උත්සාහයක් ගත්තට මොකද? අන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පටන් ගන්නෙම, එහෙම නැත්නම් එක්තරා විදිහක අර ධම්මපදේ පටන් ගන්නෙම මොකක් කියලාද? අන්න මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය, ඔන්න ඔහොම කියලා තමයි පටන් ගන්න. එතකොට අන්න මේ මනස තමයි මේ දේවල් වලට ප්‍රමුඛ වෙන්නේ. මනස තමයි ඉදිරියෙන් යන්නේ. මනස පෙරටු කරගෙන තමයි මේ හැම දෙයක්ම ඇති වෙන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ පටන් ගන්න තැනම ওই මතවාද ටික ඔක්කොම ප්‍රතික්ෂේප කළා. අන්න නිවැරදි විසඳුමක් ලබා දීලා තියෙනවා. එතකොට අන්න අර පිරිස අර විදියට ගැටලුවකටපත් වෙලා, ප්‍රශ්නයකටපත් වෙලා විමසන දේ කොහොමද එතකොට මේ නැතිවීම සහ ඇතිවීම මොකක් මතද පදනම් වෙන්නේ කියන එක මහ බරපතල ගැටලුවක්. ඇයි මේ විදියට එකපාරට නැති වෙලා යන්නේ? ඇයි මේ විදියට එකපාරට මතුවෙලා එන්නේ කියලා අන්න අර තාම එතන හිර වෙලා කල්පනා කරනවා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියන මේ මනස පෙරටු කොටගෙන තමයි මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්නේ. මේ මනස ඉදිරිපත් කරගෙන තමයි මේ වගේ දේවල් ඇති නැති වෙන ස්වභාවය තියෙන්නේ කියලා අන්න ඒ ප්‍රශ්නේ විසඳලා දෙනවා. ඊළඟට මේ පින්නතුන් සමහර විට දන්නවා මොකද්ද මේ දස වස්තුක සම්මාදිට්ඨියක් ඉදිරිපත් කරනවා. එක්තරා විදියක මේ පදනමක් වගේ සම්මාදිට්ඨියක් ඉදිරිපත් කරනවා. එතකොට මාවෙක් ඇත, පියෙක් ඇත, ඔන්න ඔය විදිහේ දේවල් සඳහන් කරනවානේ. ඒ අතර එකක් තියෙනවා මොකද? ඕපපාතික විදිහට පහළ වෙන සත්‍යයක් නැත කියලා විශ්වාසිකුත් අන්න මම බාර ගන්නවා කියලා අදහසක් තියෙනවා. එතකොට මේ අන්න මේ හිස් අවකාශයක එකපාරට සත්‍යයක් පහළ වෙනවා. එතකොට ඒ පහළ වීම සඳහා මොකද්ද පෙරටු වෙන්නේ? අන්න මනස පෙරටු කරගෙන අර විදිහට හිස් අවකාශයකින් ද්‍රව්‍යෙම ඇවිලා සතෙක් මතුවෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ අදහසක් මේ ධර්මයේ බොහෝ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මුලින්ම පදනම් විදිහට ගන්න සම්මාදිට්ඨිය අන්න මේවා තියෙනවා. ඉතින් මේ පදනම් මත පදනම් වෙලා තමයි අපි මේ ධර්ම දේශනා කරන්නේ, මේ සාකච්ඡා කරන්නේ. නමුත් අන්න විද්‍යාව පැත්තෙන් ගත්තොත්, විද්‍යාව පෙරටු කරගෙන යන කෙනෙක් ඉඳියොත්, ඒ තාක්ෂණයට අනුව ගැලපෙන දේවල් විතරක් පිළිගන්න කෙනෙක් ඉඳියොත් අන්න ඉතින් ඒ මුල් පදනමටත් එහා ගිහිල්ලා ඊටත් ප්‍රාථමික මට්ටමකින් පටන් ගන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් කොහොම කොහොම හරි කමක් නැහැ. ඔහොම දෙයක් අපිට දකින්න පුළුවනි. දකින්න පුළුවනි. ඉතින් අපි මෙහෙම හිතමු දැන් යම් කිසි විදියක දැන් මේ කියන කතාව තේරුම් ගන්න තව ටිකක් පහසු කරගන්න අපි ටික ටික ඉදිරියට යනකොට තව ටිකක් මේ කියන කතාව පැහැදිලි කරගමු. ඉතින් මේ අපි නැවතිලා ඉන්න තැන ගැන පොඩි සී කල්පනාවක් කරොත් අන්න මේ සමිදි ස්වාමීන් වහන්සේ සමග වෙච්ච කතාබහක් ඒ සූත්‍ර දේශනාව ඉදිරියට ඉදිරියට ගිහිල්ලා අපි ගොඩක් වෙලාවට දැන් අවසාන සම්දිස්ථානයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පින්නතුන්ට මතක ඇති අපි මේ බොහෝ කාලයක් අරගෙන පැහැදිලි කරගත්තා මොකද්ද මේ එන සිදුවීම. මෙන්න මේ විදිහට දෙවි කෙනෙක් ඇවිල්ලා මේ සමිදි ස්වාමීන් වහන්සේට යම්කිසි ආරාධනාවක් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරාම මේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නාම මේ දෙවියට තව තවත් වැඩි ප්‍රශ්න මතුවෙන නිසා අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ නඩුව ගමන් කරනවා. බුදුන් ඉදිරියට මේ ප්‍රශ්න යනවා. ඉතින් එක්තරා විදිහක අන්නාර විදිහ ඕවපාතික විදිහට පහළ වෙච්ච කෙනෙක් තමයි මේ ඇවිල්ලා අහන්නේ. අර විදිහට ඉස්සවකාශිකින් එකපාරට ද්‍රව්‍ය මත වෙච්ච කෙනෙක් තමයි මේ ඇවිල්ලා අහන්නේ. ඇයි මේ ද්‍රව්‍ය කියන දේවල් විඳින්නේ? ඒවා තව තව විඳින්නේ නැත්තේ මොකද කියලා මේ තරුණ හාමුදුරුවන්ගෙන් අහනවා. ඇයි මේ ලෝකේ වටපිටාවේ තියෙන දේවල් තව තව එන්ජොයි කරන්නේ නැත්තේ? ඒ දේවල් තව තව විඳලා පස්සේ කාලෙක මේ පැවිදිකම් කරන්නේ නැත්තේ ඇයි කියලා තමයි මේ දේවතාවගේ ප්‍රශ්නේ. එතකොට එක්තරා විදිහක මේ දෙන පිළිතුරු දිහා බැලුවාම අන්න බුදුරජාණන් වහන්සේ වහෙන් ඔරෝ විදිහට කියනවා මොකද්ද ඔය ද්‍රව්‍ය පහළ වෙන දේවල් මොකක් පෙරටු කරගෙනද? අන්න මනස පෙරටු කරගෙන. එතකොට උඹගේ ওই ශරීරය ගත්තත් ඒකත් ওই විදියට ඉස්සවකාශිකින් මනස පෙරටු කරගෙන පහළ වෙච්ච දෙයක්. මෙන්න මේ නියාම ධර්මතාවය, මෙන්න මේ තියෙන ගැඹුරු සත්‍ය සොයා ගැනීම සඳහා තමයි මේ ද්‍රව්‍ය පොඩ්ඩක් අතෑරලා මෙන්න මේ වගේ ප්‍රතිපදාවකට බැසගෙන සිටින්. මෙන්න මේ වගේ ප්‍රතිපදාවකට එකතු වෙලා ඉන්නේ කියලා. ඉතින් දෙවියට තේරුණා කියලා නම් අපිට හිතෙන්නේ මේ කතාව ඇහුවාම තරා විදියක තේරුම් කරන්න උත්සාහයකුත් නැති පාටක් තමයි පේන්නේ. ඉතින් යම්කිසි විදියක නිකන් අමුතුම විදියක දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ නිතර නිතර මේ දෙවියගෙන් අහනවා, මේ යක්ෂයාගෙන් අහනවා, යක්ෂය ඔබට තේරෙනවා නම් කියන්න, යක්ෂය ඔබට තේරෙනවා නම් කියන්න. ඉතින් තේරෙන්නේ නැහැ කියනකොට තව කියනකොට තව තව ගැඹුරට ගැඹුරට තමයි අරගෙන යන්නේ. එක ගාථාවකට වැඩිය දෙවෙනි එක අමාරු, දෙකට වැඩිය තුන්වෙනි එක අමාරු. ඉතින් ඔන්න තුන්වෙනි ගාථාවට තමයි අද අපි ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ. එතකොට අමාරුකමේ උපරිමයට තමයි ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ. ඉතින් අර දෙවෙනි ගාථාව තේරෙනවද කියලා ඇහුවාම ඒකත් තේරුන්නේ නැහැ කියන දෙවියට මේ යක්ෂයාට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ අපි මාර්තුකා කරපු විදිහේ ගාථාවක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? පහාසි සංකං නචමාන මජ්ජගා අච්චෙච්චි තන්නං ඉද නාම රූපේ තංචින්නි ගන්තං අනිගං නිරාසං පරියේසමානාජගම්මු දේවා මනුස්සා ඉදවා හුරංවා සගේසුවා සබ්බ නිවේසනේසු. එතකොට මේ ධර්මය පිළිබඳ මෙන්න මේ අපි වඩන ප්‍රතිපදාව පිළිබඳ හරි හරියට ගැළපීලා එන ගාථාවක් තමයි මෙතන තියෙන්නේ. එක්තරා විදිහක නිකන් උදම්මනනවා වගේ ස්වභාවයක් තමයි මෙතෙන්දි සිද්ධ කරන්නේ. එතකොට කියනවා පහාසි සංකං, මෙන්න මේ ප්‍රතිපදාව වඩන පුද්ගලයා මෙන්න මේ ගිනීම් කියන එක අතහැරියා. අපි කලින් දවසක එක දවසක්ම අරගෙන ප්‍රකාශ කරන්න උත්සාහ කරා මොන මේ ගිනීම් මත පදනම් වෙලා යම් කිසි දෙයක් තියෙනවා කියන සංඥාවක් හිතට අරගෙන ඒක මත පදනම් වෙලා අපි ලොකු කතන්දරයක් ගොතාගෙන යන හැටි, ඒ කතාව ස්ථිරයි කියලා ඔන්න ලොකු වාද විවාදයකට පැටලෙන හැටි, ඊට පස්සේ අන්න තමුන්ගේ මේ ද්‍රව්‍ය මත පදනම් වෙලා තමුන්ට ලැබිච්ච නම්බුනාම මත පදනම් වෙලා අන්න මානය ඇති කරගන්න හැටි. කොයි විදිහටද? අන්න එක්කෝ සම වෙනවා, එහෙම නැත්නම් විශේෂ වෙනවා, එහෙම නැත්නම් හීන වෙනවා. අන්න එහෙම අදහස් ඇති කරගත්ත ගම මොකද වෙන්නේ? ඒ තැනත වාද විවාදවලට පැටලිලා අන්තිමට ගහ බැනගෙන අන්න එක්කෝ ජීවිතයක් කෙලවර කරගෙන පමණට දඟලලා මේක නතර වෙන්න පුළුවන්. එතකොට ගිය සති කිහිපයක ඔන්න ඔය කියන කතාව ටික 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 අපි අල්ලගෙන අල්ලගෙන ආවා. ඉතින් මෙතන සඳහන් කරනවා මෙන්න මේ ප්‍රතිපදා වඩන පුද්ගලයා, මේ විදිහට හිතක් පුරුදු කරන පුද්ගලයා මෙන්න මේ ගිනීම් කියන ඒවාත් ඇහැරියා. ඊට පස්සේ අර විදිහට මානයට ගියෙත් නැහැ. අර කලින් සඳහන් කරපු විදිහට මානයට ගියෙත් නැහැ. ගිනීම් අතහැරියා. ඒ වගේම මානෙට ගියෙත් නැහැ. ඊට පස්සේ කියනවා අච්චිච්චි තණ්හං ඉද නාම රූපේ. මෙන්න මේ නාම රූපය කෙරෙහි තියෙන තණ්හාව අතහැරියා. ඒ තණ්හාව කපා හැරියා. ඊට පස්සේ කියනවා අන්නේ තණ්හා බන්ධනිය කපාහල නික්ලේශි. ඊළඟට ආශ්‍රවයන් රහිත ඒ පුද්ගලයන් ඒ රහතුන්ගේ හිත කුමක් අරමුණු කොට ඇද්දයි කියලා හොයන්න හැකියාවක් නැහැ. ඒ විදිහේ පරීක්ෂණයක් කරන්න හැකියාවක් නැහැ. මෙලොව අරමුණු කරලා තියෙනවද? පරලොව අරමුණු කරලා තියෙනවද? එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක් අරමුණු කරලා තියෙනවද? කිසිම භව තත්වයක් අරමුණු කරලා තියෙනවද කියලා පරීක්ෂණයක් කරන්න හැකියාවක් නැහැ. එතකොට යම් කිසි දෙවි කෙනෙක් එහෙම නැත්නම් බ්‍රහ්මෙක් එහෙම නැත්නම් මාරෙක් ඇවිල්ලා මෙන්න මේ පුරුෂයාගේ මෙන්න මේ මිනිස්යාගේ හිත මොකක් අරමුණුකට තියෙනවාද කියලා හොයන්න උත්සාහ කරාට ඒගොල්ලන්ගේ ශක්තියෙන් පරීක්ෂා කරන්න උත්සාහ කළාට මොකද අන්නේ ඒගොල්ලන්ට එහෙම දෙයක් අඳුනගන්න හැකියාවක් ඒ විදිහේ පරීක්ෂණයකට ඒගොල්ලන්ට යොමු වෙන්න හැකියාවක් නැහැ කියලා යම් කිසි දෙක උදාන වාක්‍යයක් වගේ ප්‍රකාශයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ මේ පැහැදිලි කරන්නේ. එතකොට ඔන්න ඕක තමයි තුන් වෙනුව කියන ගාතාව. ඉතින් මේ දෙවියට වෙච්ච දේත් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ එකක් කිව්වහම තේරෙන්නේ නැහැ කිව්වහම මෙහෙම එකක් කිව්වහම ඉතින් මොකද වෙන්නේ කියලා. එතකොට අපි මේ කියන කතාව අපිටත් ටිකක් බර වැඩි කියලා හිතෙන්න පුළුවන්. බණ ආන කට්ටියට වගේම බණ කියන හාමුදුරන්ටත් පොඩ්ඩක් එහෙම එහෙම හිතිලා තියෙනවා. ඉතින් අපි පොඩි පොඩි පුළුවන් පුළුවන් විදිහට ශක්ති ප්‍රමාණයෙන් ඉතින් මේක තව ටිකක් පැහැදිලි කරගන්න මේ කියන කතාව තව ටිකක් විස්තර සහිතව ඉදිරිපත් කරගන්න උත්සාහයක් ගමු. ඉතින් ඒ සඳහා හොඳ අගනා සූත්‍ර දේශනාවක මෙන්න මේ කියන කතාව බුදුරජාණන් වහන්සේ තව ටිකක් පැහැදිලි කරලා දෙන අවස්ථාවක් මට හොයාගන්න පුළුවන් වුණා. අනේ ඒක ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේ කතාව තව ටිකක් පැහැදිලි කරගන්න. එතකොට එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු අවස්ථාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කළා. යම් කිසි විදියක පැත්තක හිඳගත්තර පස්සේ බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවෝ මුකුත් අහන්නම කලින් මෙන්න මේ විදිහේ ධර්ම දේශනාවක් කරනවා. මොකද්ද කරන්නේ? මේ භික්ෂුන් වහන්සේට ඒ නම කියලා සන්ද කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ නම කියලා ආමන්ත්‍රණය කළා. මේ හාමුදුරුවන්ට අමුතු විදිහේ කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? මේ උපමාවක් තමයි ඉස්සෙල්ල කියන්නේ. කියනවා මේ මහන මෙන්න මේ විදිහේ කොටළු ස්වභාවයක් සහිත සත්වෙක් ඉන්නවා. මෙන්න මේ විදිහ ආජානීය අස්ස ස්වභාවයක් සහිත සත්වෙක් ඉන්නවා කියලා මේ සත්වය දෙන්න ඉදිරියෙන් තියාගෙන යම්කිසි සංසන්දනයක් කරනවා. මොකද්ද කියන්නේ? පළවෙනි ඊට කියනවා මේ කොටලුවා යම්කිසි විදිහක යව ඔරුවක් ගාව මේක බැඳලා තියෙනවා. එතකොට යව ඔරුවක් පේන දිහාවක පේන හරියක මේ සතාව බැඳලා තියෙනවා. එතකොට මේ කොටලුවාගේ කල්පනාව කොහොමද? කොටලුවාගේ හිත වැඩ කරන්නේ කොහොමද? මේ කොටලුවා ආරක දිහා බලාගෙන යව ඈත යව ඈත යව ඈත කීකි කෙල පෙර පෙර අන්න අර පේන ඔරුව දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඕක තමයි කොටලුවාගේ ස්වභාවය කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න කොටලු කතාවක් පළවෙනියට කියනවා. එහෙම කියලා කියනවා ඔන්න ඔයාගේ මිනිස් කොටලුවෙකුත් ඉන්නවා. ඔන්න මිනිස් කොටලුවෙක් ඉන්නවා. එතකොට මේ මිනිස් කොටලුවාගේ ස්වභාවය කොහොමද? මේ කොටලුවාගේ හිතට මේ මිනිස් කොටලුවාගේ හිතට අර විදියට යම් කිසි විදියක මේ නීවරණ ධර්ම නැగిලා එනවා. කාම රාගය නැగిලා එනවා. ව්‍යාපාදේ නැగిලා එනවා. තීන මිද්දේ නැగిලා එනවා. උද්ධච්ච කුච්චේ නැగిලා එනවා. විචිකිච්ඡාව නැగిලා එනවා. එතකොට මේ විදියට නීවරණ ධර්ම නැగిලා ආවට පස්සේ මේ මිනිස් කොටලුවාගේ ස්වභාවය මොකද්ද? අර යවවරුව දැක්කාම යව ඇත කියනවා වගේ අන්න මේ දේවල් අල්ලගෙන මේ කාමරාගේ අල්ලගෙන එක්කෝ ඒක ගැන කල්පනා කර කර හිතමින් කල්ගත කරනවා. එහෙම නැත්නම් මේ ව්‍යාපාදේ අල්ලගෙන ඒක ගැන හිතමින් කල්පනා කරමින් කල්ගත කරනවා. එහෙම නැත්නම් මේ අනිත් ධර්ම අල්ලගෙන ඒක ගැන හිතමින් කල්පනා කරමින් කල්ගත කරනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේවයින් මඩනාලද සිත් ඇතුව මේ තනත්තා වාසය කරනවා. මේ පැය ගණන් මේක ගැන කල්පනා කර කර වාසය කරනවා. මෙන්න මේ ඇතුළත මේවා සිහි කරමින් නොඑක ආකාරයෙන් එපිට මෙපිට හරවමින් නැවත නැවත සිතමින් මේ තැනත්තා කල් ගෙවනවා කියලා අන්න මිනිස් කොටළු ස්වභාවයක් කියනවා. එහෙම කියලා කියනවා. මේ තනත්තාගේ හිතට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් වලින් යම් යම් දේවල් හිතට නැගිලෙනවා. ඒ දේවල් ස්පර්ශ වීම නිසා. එතකොට මේ තැනත් අන්න පඨවිය කියලා අල්ලගෙන ඒක ඔස්සේ කතන්දරයක් ගොතනවා. ඊට පස්සේ ආපෝ කියලා අල්ලගෙන ඒක ඔස්සේ කතන්දරයක් ගොතනවා. තේජෝ කියලා අල්ලගෙන ඒක ඔස්සේ කතන්දරයක් ගොතනවා. අයියෝ අද නම් රස්නේයි. අයියෝ රස්නේ වැඩි. ෆෑන් එකක් අක්වත් තිබුණා නම් හොඳයි. ඒසී එකක්වත් තිබුණා නම් හොඳයි කියලා. ඔන්න ලොකු කතන්දරයක් ගොතගෙන ගොතගෙන අන්න ඒවෙන් මැඩුණු සිත් ඇතුව කල්ගත කරනවා. එහෙම නැත්නම් මෙලව කතාවක්, පරලෝ කතාවක් මේ තැනත්තගේ හිතට නැගිලෙනවා. මේ කෙනෙක් මලා, මේ කෙනා කොහෙ ගියාද, එහෙම නැත්නම් මම මැරිලා කොහෙයිද, ඔන්න ඔය වගේ දේවල් හිතට නැගිලෙනවා. එතකොට නැගිලා ආපු ගමන් අන්න ඒක ඔස්සේ කල්පනා කරමින්, ඒක එපිට මෙපිට හරවමින්, අර යව ඇත යව ඇත කී කී හිත හිත ඉන්නවා වගේ අන්න ඒ විදිහට හිත වෙහෙසනවා. ඒ විදිහට මඩනාලාද හිත ඇතුව වාසය කරනවා. ඒ වගේ මේ දැනත්තට ඇසට යමක් පේනවා, කනට යමක් ඇහෙනවා, ඊට පස්සේ යම් කිසි දෙයක් ගඳ සුවඳක්, එහෙම නැත්නම් ශරීරයට ස්පර්ශයක් දැනෙනවා, එහෙම නැත්නම් හිතට අරමුණක් නැගිලෙනවා. අන්න මේකත් ස්ථිර විදිහට අරගෙන මේ තැනත්තා අන්න මම මෙහෙම රූපයක් දැක්කා, මේ ලස්සන රූපයක් අර විදිහට නමක් දාගන්න බැරි නම් කටුකුරුන් දෙසවායින්න සඳහන් කරන අඩුම ගානේ මාදුටු මල කියලා හරි මේකට නමක් දානවා. නමක් අඳුරන්නේ නැති මලක් තියෙනවනම් අන්න මාදුටු මල කියලා හරි නමක් දාගෙන මේකෙන් මඩනාලද සිත් ඇතුව මේ තැනත්තා කල්ගත කරනවා කියලා අන්න මනුස්ස කොටල ස්වභාවයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න එතකොට උපමාවක් දීලා ඒකට උපමේය ගැලපුවා. ඊළඟට කියනවා මෙන්න මේ විදිහට යව ඔරුවක් ආසන්නේම ආජානි අස්සෙක්, අර විදිහට යම් කිසි බුද්ධි මට්ටමක් තියෙන හොඳ දැනුම්, ඒ කියන්නේ හොඳට කල්පනා කිරීමේ යම් කිසි ශක්තියක් තියෙන ආජානි අස්සෙක් බැඳලා ඉන්නවා. එතකොට මේ සතාටත් පේන තියෙනවා අර විදිහට යවවරුවක්, යවවරුවක් පේන තියෙනවා. එහෙම පෙවුනට මොකද මේ සතා මෙන්න මේ යව ඇත කී කී හිත හිත ඉන්න වෙනුවට මෙන්න මේ විදිහේ කල්පනාවකින් කටයුතු කරනවා. අද දවසේ මගේ ස්වාමියා මොන විදිහේ වැඩක් මට පවරයිද? එතකොට එවැනි වැඩක් පැවරුවොත් මම මොන විදිහට ප්‍රතික්‍රියා කරම්ද කියලා මෙන්න මේ විදිහ අදහසකින්, තමුන්ට ඉදිරිපත් වෙලා තියෙන දේ පිළිබඳ අදහසකින් මේ සත්‍යය කල්ගත කරනවා. මොකද මේ සත්‍යය දන්නවා අන්න එහෙම කල්ගත කරොත් මේ සතාට අර සුදුසු විදිහ ආහාරයක් ලැබෙන බව. ඒ ස්වාමියාගේ වැඩ කටයුතු නිවැරදිව ඉෂ්ට කරොත් අන්න සුදුසු විදිහ ආහාරයක් ලැබෙන බව මේ සතා දන්නවා. ඒක නිසා යව ඇත කී කී ඉන්නවට වෙනුවට අන්න අර තමුන්ට යෙදෙන වැඩේ පිළිබඳ අදහසකින්, නිවැරදි අදහසකින් මේ සත්‍යය කල්ගත කරනවා කියලා අන්න ආජානි අස්සයාගේ ස්වභාවය ගෙනහලා දෙනවා. එහෙම කියලා කියනවා අන්න ඒ වගේ ආජානීය පුරුෂයෙකුත් ඉන්නවා, ආජානීය මිනිස්සෙකුත් ඉන්නවා. මේ මිනිස්යාගේ ස්වභාවය මොකද්ද? මේ මිනිස්යාටත් අර විදිහටම පංච නීවරණ ධර්ම හිතට නැගිලා එනවා. ඒ නැගිලා එනකොට මේ මිනිස්යා මේවා නීවරණ භව, මේ නැගිලාවේ නීවරණයක් බව සිහිය පිහිටවා ගන්නවා. එතකොට කාමයාවනම් කාමයාපු බව දැනගන්නවා, ද්වේෂයක් ආවා නම් ද්වේෂයක් ආපු බව දැනගන්නවා. අන්නේ සිහිය පිහිටවා ගැනීම තුලින්ම, ඒ විදිහට හික්මීම තුලින්ම මෙන්න මේ දේවල් වලින් මඩනාලද හිතක් බවට මේ තැනත්තගේ හිතපත් වෙන්නේ නැහැ. මේ දේවල් උඩේ අටු කර කර පෙරල පෙරල බලන්න, මේක කොහොම කරන්න, අර එහෙම කරන්න කියලා මේ හිත මුලාවටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙම කියලා කියනවා අර විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ වගේ දේවල් වලින් යම් කිසි දෙයක් හිතට නැගිලෙනවා. එතන මේ තැනත දැනගන්නවා ආ මේ 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 ධාතු ස්වභාවයක් මගේ හිතට ඉදිරිපත් වුණා කියලා. එන්නේ ධාතු ස්වභාවය ධාතු ස්වභාවයක් ආකාරයෙන් දකිනවා. දැන් අපි හිතමු රස්නේ දවසක ඔන්න උදේ පාන්දර 9:10 වෙනකොට ඔන්න රස්නයක් එනවා. දැන් මේ තැනතට තේරෙනවා දැන් ඇඟේ 10ක් තියෙනවා. රස්නයක් නැගිලෙනවා. එතකොට අන්නේ රස්නේට අනුව මේ තැනත්ත කල්පනා කරනවා. ඔන්න දැන් ඔන්න රස්නේ දැනෙන පාරේ අපහසම මොකද යන හිතේ සිතුවිල්ල. අයියෝ අද රස්නේ. අද රස්නේ. දැන් මට මෙච්චර වැඩ ටිකක් කරන්න තියෙනවා. අද රස්නේ කී කිය ওই විදිහට කල්ගත කරාම මොකද වෙන්නේ? රස්නේ තියුණා නැතා වෙනම කතාවක්. හවස් වෙනකොට අමුතු විදිහට පීඩිත, හරියට නිකන් අර අපායේ ගිහිල්ලා ලෝදිය හැලියක ඔබපු ස්වභාවයක් මේ හිතේ මතුවලා එන්නේ නැද්ද? අර දැනෙන දැනීම මත පදනම් වෙලා අපි යෝග නැවත නැවත හිතමින් කල්පනා කරමින් දවස ගෙවුවාම දවසේ අන්තිම වෙනකොට මොන විදියෙ මානසිකත්වයක් අපි තුල ගොඩ නැගෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් අපි හිතමු කයේ වේදනාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔය එහෙ මෙහෙ දඟලන මේ අවට ව්‍යාපෝ තේජෝ වායෝ ස්වභාවයක් තියෙනවා මේ කය ඇතුලේ. ඒතර ඕක ගැන හිතමින් කල්පනා කරමින් කල්ගත කරලා 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 අන්තිමට ඔක දෙන්නේ කොදොස්තර කෙනෙක් වාගෙන යන්න වෙනවා. නැත්නම් මේක මේ මොකද්ද කියලා හිතෙන්න කල්පනා කරලා ඒ පිළිබඳ දුක් වෙලා අන්න නැති පිළිකාවක් වගේ එකක් හිතින් මවා ගන්න ඉඩ තියෙනවා. අන්න අරක මත පදනම් වෙලා අර දේ මත පදනම් වෙලා අපි නොදැනීම සමහර විට දිනක් ඇතුළත උදේ පටන් ගත්තාම රාත්‍රියේ දවසේ නම් හවස වෙනකොට එහෙම නැත්නම් මේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් නම් සති කිහිපයක් ඇතුළත අන්න අමුතු වෙහෙසක් හදාගෙන දැන් නම් ඉතින් මගේ ජීවිතේ ඉවරයි අයියෝ ඉතින් දැන් ඉතින් මේ ඇඟ ඇතුලේ මොකක් හරි හැදිලා කියන තත්වයකට මතු වෙනවා. ඊට පස්සේ අවසාන කැමැත්ත පිළිබඳ හිතමින් කල්පනා කරමින් කල්ගත කරනවා. නෝක තමයි අපේ ස්වභාවය. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ තැනට දැනගන්නවා මේක අන්න මේ ධාතු ස්වභාවයක් තමයි මාතුල මේ නැగిලා ආවේ. අනේ ධාතු ස්වභාවේ ධාතු ස්වභාවයක් විදිහට දකිනවා. එතකොට මේ තැනත්ගේ හිත අර විදිහට කල්පනාවකට එහෙ මෙහෙ පෙරලලා බලන්න ඊළඟට වෙහෙසක් ගන්න අර විදිහට හවස් වෙනකොට ජීවිතේ පා වෙන ගන්නට වෙහෙසක් ගොඩ නැගෙන්න හේතු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ තැනත්තර අර විදිහට ඇසට පෙනෙන දේවල් කනට ඇහෙන දේවල් ඒ විදිහට නැගලා එනවා. ඒ නැගිලාවට මොකද මේ තැනත්තා මේක මට ඇසට පෙනුණු දෙයක් මේක මට කනට ඇසුණු දෙයක් කියලා සිහිය පිහිටවා ගන්නවා. ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්නවා. අන්නේ දැනුවත් භාවය තුළින්ම මේ තැනත්තට අර විදිහේ වෙහෙසක් අර විදිහේ පීඩාවක් නැగిලෙන්නේ නැහැ. අන්න කොටලු මිනිස් කොටලු ස්වභාවය සහ ආජානි අස්වැක් වගේ හික්මෙන මිනිස්සෙක් පිළිබඳ කතාවක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මෙන්න මේ විදිහේ පුරුද්දක් කරන කෙනෙක් පිළිබඳ තව ප්‍රකාශයක් කරනවා. එතකොට අපි හිතමු දැන් ඇවිදින ගමන් වාඩි වෙලා ඉන්න ගමන් අපි සිහිය පිටවන්න උත්සාහ ගත්තොත් එක්තරා විදිහක මෙන්න මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ ස්වභාවයක් එහෙම නැත්නම් මේ ඇහැට කනට ඔය දැනෙන ස්වභාවයක් අල්ල ගැනීමෙන් තමයි අපි මේ වැඩේ පටන් ගන්න. එතකොට අපි හිතමු ඇවිදිනවා නම් ඇවිදිනවා කියලා ඒ දැනෙන දැනීම පිළිබඳ සිහියක් පිටවා ගන්නවා. වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්නවා කියන දැනීම් පිළිබඳ සිහියක් පිහිටවා ගන්නවා. ඒවා මේ පියවර ගණන් කරන්න 1 2 3 4 කියේ ගණින්න හරි එහෙම නැත්නම් හුස්ම ගණින්න හරි අරවා කියන්න හරි මේවා කියන්නේ හරි එච්චර වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට නිකන් විවේකීව ඇවිදින්න. මේ 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 මෙච්චර මේ කොරෝනා තියෙන කාලේ මට මේ විවේකීව ඇවිදින්න තරම් පණක් තියෙනවා. මෙච්චර මේ මිනිස්සු වෙහෙසිලා කන්න බොන්න නැතුව පීඩාවට පත් වෙන කාලේ මට මේ නිකන් කයේ පහසුවෙන් එහාට මෙහාට ඇවිදින්න පුළුවන් කියන එළඹීම කරා නම් ඕක ඔච්චර කියන තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේ අපි අමුතු වෙහෙසක් අදාගෙන මේක නම් මේ විදිහට කරන්න බෑ කියලා ඉතින් අරගත්තොත් අන්න අර කොටලු ස්වභාවයක් අරගත්තා වගේ තමයි ඉතින්. ඉතින් අමාරුයි කියලා අගත්තොත් ඉතින් අමාරු තමයි ඇත්තටම. මේක මේ එහෙම ලේසියෙන් පහසුවෙන් කරන්න බෑ කියලා අරගත්තොත් බෑම තමයි. අර විදියට හිතම ප්‍රමුඛ වෙනවා තමයි. එතකොට එක්තරා විදියක දැන් මේ අලුත් කට්ටිය නිකන් එක්තරා විදියක මතයක් ඉදිරිපත් කරනවා. ඔබ මේ කාර් එකකට කැමති නම් ඔබ නිකන් කාර් එකක යතුරක් අරගෙන නිකන් අතේ නිතර නිතර තියාගෙන ඉන්න. කාර් එකක් නැහැ නිකන් යතුර විතරයි. ඊට පස්සේ අර කාර් ස්මෙල් එකක් පොඩ්ඩක් නිකන් වටපිටාවේ ගහගෙන නිකන් කාර් එකක් තියෙන මිනිස්සෙක් වගේ ඉන්න. ඊට පස්සේ නිකන් වාඩි වෙනකොට යතුර නිකන් පොඩ්ඩක් නිකන් මේසෙට දාලා කට්ටියට මේ කාර් එකේ යතුර කියලා අපි දානවනේ සමහර වෙලාවට නේද? ඊට පස්සේ එහෙම නැත්නම් අර බෙල්ට් එකේ යතුර පේනෙල්ලගෙන ඉන්නවනේ. අන්න ඒ විදිහට ඉන්න කියලා සඳහන් කරනවා. ඒ ඉන්නකොට මොකද වෙන්නේ දන්නේම නැතුව කාලයක් ගත වෙනකොට ඔබට කාර් එකක් ලැබෙයි කියලා ඕන අලුත් සොයා ගැනීමක් ඉදිරිපත් කරනවා. ඒතර ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. මේක අමාරු යම්මෝ මේ විදිහට සිහිය පිටවන්න බෑ. මේකේ ඉඳලා දායම් මෙහෙම ගයින්න ඕනේ කියලා පටන් ගත්තොත් ඉතින් කියනවා වගේම අමාරු තමයි. ඇත්තටම අමාරු තමයි. නමුත් ඒ වෙනුවට මේ විවේකීව අවදිින්න මට ලැබුණා. ඒකත් කොච්චර දෙයක්ද? නිකන් ඔහෙ වාඩි වෙලා ඉන්න මට ලැබුණා. ඒකත් කොච්චර දෙයක්ද කියලා පොඩ්ඩක් එළඹිලා බැලුවොත් ඔය කියන තරම් අමාරුවක් ඕකේ නැහැ. මේ පොඩි දරුවෝ සමහර විට පළවෙනි දවසේ මේ සතිපාසලකට සම්බන්ධ වෙලා තමුන්ගේ අත්දැකීම හෙළි කරනවා. මේ බොහොම විවේකීව මම වාඩි වෙලා ඉන්දියා. එතකොට මෙන්න මේ වගේ දේවල් මගේ හිතට නැගුණා. මෙන්න මේ මහා ගැඹුරෙන් කියන කතාව තමයි කියන්නේ. කියනවා එතකොට මම මේ පිළිබඳ සද්දෙක ඉන්නවනම් සද්දෙක ඉන්න බව දැනගත්තා. හිතවිල්ලක ඉන්නවනම් හිතවිල්ලක ඉන්න බව දැනගත්තා. හුස්මෙත් ඉන්නකොට හුස්මේ ඉන්න බව දැනගත්තා. මේ විදිහේ ආරම්භයක් අපි මේ වැඩේට ගන්නවා. එච්චර අමාරු නෑ. ඒ ආරම්භය අරගෙන ටික දවසක් ගත වෙනකොට නැවත නැවත මේක කරනකොට අන්න මෙන්න මේ කියන ස්වභාවය තමුන් තුළ ඇති කරගන්න පුළුවන්. මේ කොයි දෙයට පැන්නත් මේ සිහිය පිහිටවගෙන ඉඳියානම් මේ පැනීම හුවමාරුව ස්ථිර විදිහට ගන්න ඇති ස්වභාවයක් අපි තුළ තියෙනවා කියලා අරගන්න පුළුවන්. අපි මොකද කරන්නේ? අන්න පායට දැන දැනීම ස්ථිරයි කියලා අරගන්නවා. අර ආරම්භ කරන්න අරගත්ත අවස්ථාව. ඉතින් පායට දැන දැනීම ස්ථිරයි කියලා අරගත්තොත් ඒකෙන් පිට අනිත් දේවල් සියල්ලම වැරදුනා කියලා ගත්තොත් ඉතින් අන්න මේ බුදුරජාණන් වහන්සේ කියන මතෙත් එක්ක ගැලපෙනවද කියලා බලන්න පුළුවන්. හුස්ම ස්ථිරයි කියලා ගත්තොත් ඒකෙන් පිට අනිත් දේවල් ඔක්කොම වැරදි කියලා ගත්තොත් අන්න මේ කියන මතෙත් එක්ක ගැලපෙනවද කියලා බලන්න පුළුවන්. යෝග තේරුම් කරන්න වැඩි වැඩියෙන් පැහැදිලි කරන්න සමහර විට අපි මේ දරුවන්ට කියනවා මංකි මයින්ඩ් කියලා. ඔන්න පොඩ්ඩක් බලන්න මංකි මයින්ඩ් එක අපි. එතකොට මේ මංකි මයින්ඩ් එකේ ස්වභාවය තමයි තැනට තැනට පැන පැන යනවා. එතකොට පයින් එකට කිසිම කරදරයක් කරන්න එපා. හොඳට පයින් දෙන්න. හොඳට පැනලා බලන්න අන්න දැන් කොහෙටද පැන්නේ? අන්න සද්දේකට පැන්න. අන්න දැන් කොහෙටද පැන්නේ? අන්න හිතවිල්ලකට පැන්න. අන්න හුස්මර පැන්න. අන්න මේ විදිහට එයාගේ පණින පැනීමට ඉඩ දීලා විවේකීව බලන්න කිව්වනම් අන්න එකක්වත් අල්ලගන්නේ නැති ස්වභාවයක් තමයි අපි තුල වර්ධනය වෙලා එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කියන විදිහට අන්න අර විදිහ සිහිය පිටවා ගැනීමක් අපි කරනවා. අන්න අර මඩනාලද හිත නැතුව අපි වාසය කරනවා. ඒ වෙනුවට අපි මොකද දෙනානේ? හිතවිල්ලක් ආපු ගමන් අයියෝ හිතවිල්ලක් ආවා, අයියෝ ඒ දවසල කරපු දේවල්, අයියෝ මට මේක කරන්න බෑ, මේ කරපු පාප කර්ම නිසා කියලා ඔන්න පටන් ගන්නවා ඉතින්. ඉතින් අර කොටල ස්වභාවයක් අපි තුල ඇති කර ගන්නවා. ඊට වැඩිය බොහොම පහසු, බොහොම සරල හික්මීමක් තියෙන්නේ. ඒ හික්මෙන්න වැඩි ඕනේ නෑ. අපි හිතමු ඔන්න සතිපාසක දරුවෝ ටිකක් අන්න ওই විදිහට පණින මනස පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේ විදිහට පණිනා ස්වභාවයට ඉඩ දීලා සිහිය පිටවගෙන ඉන්න කියලා පොඩ්ඩක් විනාඩි 5ක් වාඩි කරලා තිබ්බොත් ඒ ළමයි ඈනුන් අරිනවා, කඳුළු හැක්කිරෙනවා, කට කවදාවත් ඇරිලා නැති දෙරමට ඈනුන් යනවා, ඊට පස්සේ එහෙට මෙහෙට පොඩි පොඩි ගැස්සෙනවා. මොකද්ද මේකට හේතුව? අන්න අර එකක්වත් අල්ලගන්නේ නැති ස්වභාවය. එකක්වත් අල්ලගන්නේ නැති ස්වභාවය බැලුවව ගමන් ළඟම තියෙනවා. පොඩ්ඩක් නිකන් හැරිලා බලන්න විතරයි ඕනේ. අර විදිහේ කොටළු ස්වභාවය ඇතහැරලා පොඩ්ඩක් ආජානීය අස්ස ස්වභාවයකින් බලන්න විතරයි ඕනේ. බලන්න බලන්න මොකද වෙන්නේ? මේ හිත ඔන්න ඒ ඕවමත පදනම් වෙලා කතන්දර ගොතන්න නැති විදිහට ඕවමත ඉඳගෙන මේ මඩනාලද සිත් ඇතිව වාසය නොකරන ස්වරූපයක් අපි තුළ ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. මං කියන්නේ එතනි වැඩේ ඉවරයි කියලා. එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට නැවත නැවත මේක පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න අර කලින් ප්‍රමාණයට වැඩිය තව තව සියුම් වීමක්, තව තව පිරිසිදු වීමක් අපිට අත්දකින්න පුළුවන්. නැවත 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 මේක කිරීම තුළින් තව තව නැවත නැවත පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. එතකොට ඔය කියන කතාව තව ටිකක් අපි පැහැදිලි කරගන්න වෙන නිකන් තව උදාහරණයක් දෙමු. දැන් අපි කිව්වා මුලින් අන්න මනස යොමු කරොත් අන්න දේවල් මැවිලෙනවා. එහෙම නැත්නම් අපි කිව්වා මේ හිස් අවකාශයක් තුළින් දේවල් මැවිලෙනවා. එතකොට අපි බලමු ඔන්න මැවෙන විදිය. මේ බුදුරජාණන් වහන්සේ ගැඹුරු කතාවකින් ඉදිරිපත් කරන මේ දේ තව ටිකක් සරල විදිහක පැහැදිලි කරගන්න. ඉතින් ඒ සඳහා අපි මෙහෙම හිතමු මෙන්න මේ වගේ අවස්ථාවක්. මොකද්ද? ඔය සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අපිට ලොකු වෙහෙසක් ආපු අවස්ථාවක් අපි අරගමු. අපි හිතමු අපේ ගෙදර දොරේ ප්‍රශ්නයක් වෙලා, එහෙම නැත්නම් වැඩපලේ ප්‍රශ්නයක් වෙලා ඔන්න ලොකු වෙහෙසක් අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වෙහෙස දරාගෙන ඒ එක කල්ගත කරොත් ওই වෙහෙස ටිකෙන් ටික එන්න එන්න වැඩි වීමක් අර විදිහට මේ හිත ඒ වෙහෙස තුලින් වසා ගැනීමක් අපිට මතුවලා එනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාව කරන්න පුළුවන් පොඩි ට්‍රික් එකක්, පොඩි නිකන් උපක්‍රමයක් අපි පැහැදිලි කරොත් අන්න ඒ වගේ අවස්ථාවක මේ පොඩි දරුවෙට උනත් කරන්න පුළුවන් වැඩක් මේක. මොකද මේ තැනත් අර තියෙන අර වෙහෙස අර ගිහිලා තියෙන මේ ආවරණයේ වෙච්ච ස්වභාවය පොඩ්ඩකට අත්හැරලා ඒ වෙනුවට අන්න දේවල් මැවෙන හැටි ගැන අපි පොඩි පරීක්ෂණයක් කරනවා. ඔන්න දැන් අර හිස් අවකාශ තුලින් දේවල් මැවෙන හැටි තමයි මේ කියන්නේ. මොකද්ද මරීෂණි? ඔන්න ඇහෙන් බලලා කල්පනා කරනවා. මේ ඇහැ තුලින් මට පෙනෙන දේවල් පහක්. මොනවද මට පෙනෙන්නේ මේ අවස්ථාවේදී ඇහැ තුලින් කියලා කල්පනා කරාම අන්න පේනවා ගහක් පේනවා, නිස්සරණවනේ ගස් පේනවා. මට නම් එහෙම නැත්නම් කම්පියුටරයක් පේනවා. ඔන්න මේ විදිහට කතුරක් පේනවා. ඔන්න මේ විදිහට පේන දේවල් පහක් ගණිනවා. එතකොට අන්න මේවා තියුනේ නැති තරම් මීට කලින්. නමුත් අන්න හිත යමුනහම, මනස යමුනහම අන්න දේවල් පහක් මැවිලා ආවා. බාහිර පරිසරයේ මෙච්චර මීට කලින් තියුණද නැද්ද කියන ස්වභාවයක් තියෙනවා. දැන් අපි කාර්යබහුල විදියක ගමන් කරනකොට මේ පුද්ගලයෝ පිරිසන්නන් ඉන්නවා තමයි. නමුත් අපිට එහෙම ඉන්නවා කියලා ලොකු හැඟීමක් නැහැ. නමුත් මේ අතර එක අඳුනන මූණක් එකපාරටම අතු වෙනවා. අන්න මොකද වෙන්නේ? අන්න දෙයක් මැවිලා ආවා. හරියට ඇහැට පේන දෙයක් මැවිලා වගේ ඔන්න දේවල් පහක් අපි මේ විදිහට ගණිනවා. ඊට පස්සේ දෙවනුව කරන මොකද්ද? කනට ඇහෙන දේවල් හතරක් කල්පනා කරනවා. ආ කනට ඇහෙනවා, බන ඇහෙනවා. ඊට පස්සේ ඔන්න කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. ඊට පස්සේ අන්න හුළඟේ සද්ද ඇහෙනවා. අන්න මේව ඇහෙනවා කියලා අන්න හතරක් කල්පනා කරනවා. නේ ඊට පස්සේ මුලින්ම ඇහැට පෙනෙන දේවල්, ඊට පස්සේ කනට ඇහෙන දේවල්, ඊට පස්සේ ශරීරයට දැනෙන දේවල් තුනක් කල්පනා කරනවා. මේ අර වගේ බොහොම අපහසු අවස්ථාවක, කාර්යබහුල අවස්ථාවක තමයි මේක කරන්නේ. ඒතර මොකද්ද? අන්න හුස්ම වැටෙනවා දැනෙනවා. අන්න මේ ඇඟේ මේ ඇඳුම් වෙලිලා පැටලිලා තියෙනවා දැනෙනවා. අන්න පස්ස පැත්ත පොළොවට තද වෙලා තියෙනවා දැනෙනවා. අන්න ඒවත් තුනක් හම්බුණා. ඊට පස්සේ නහයට දැනෙන ගඳ සුවඳ දෙකක් කල්පනා කරනවා. එතකොට අමාරුවෙන් අන්න නැති තැනකින් අන්න දේවල් දෙකක් මැවිලා ඉන්න පුළුවන්. ඈත නිකන් දුර ඈත පළාතක නිකන් බලු බෙට්ටක් වගේ තියෙන ස්වභාවයක් අන්න මැවිලා ඉන්න පුළුවන්. අන්න ඒ විදිහේ දේවල් දෙකක් අන්න හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ දිවට දැනෙන රස දෙකක්, රස එකක් කල්පනා කරනවා අවසානයේ. අන්න දිවට දැනෙන මොනවද රසය? අන්න කලින් ගොක් හරි කරපු පානයක රසයක් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. එහෙම නැත්නම් පොඩි තිත්ත ගතියක් අතර දැනෙනවා. අන්න ඒ වගේ අන්න ඒකිනුත් එකක් හොයා ගන්නවා. එතකොට අර කාර්ය බහුල අවස්ථාවක, වෙහෙසින් ඉන්න අවස්ථාවක, මේ මඩනාලද සිතින් ඉන්න අවස්ථාවක ඒ ඔක්කොම අතහැරලා, අර ඔෆිස් එකේ තියෙන ප්‍රශ්නේ අතහැරලා, ගෙදර දොරේ තියෙන ප්‍රශ්නේ අතහැරලා මෙන්න මේ විදිහේ පොඩි පරීක්ෂණයක් කරනවා. මෙන්න මේ විදිහට දේවල් ටිකක් මවලා කල්පනා කරනවා. ඒ මවලා 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 සමහර විට මේ ක්‍රියාකාරකම් ඉවර වෙනකොට අර විදිහේ අර හිතේ ස්වභාවේ වෙනස් වෙලා තියෙන පුළුවන්. අර විදිහේ වෙහෙසක් ගත්ත හිතේ ස්වභාවය වෙනුවට යම්කිසි පහසුවක් හිත තුළ මතුවෙලා ඉන්න පුළුවන්. අර විදිහට අපිව හිත මඩනාලද දේවල් පොඩ්ඩක් අතහැරිලා තියෙන්න පුළුවන්. තියන්නේ විදිහේ දෙයක් ගැන තමයි මේ කියන්නේ. ඒතර හිත යොමු කරලා බැලුවොත් අන දේවල් තියෙනවා. යොමු නොකර ඉඳියොත් දේවල් නැහැ. එතකොට අන්න භෞතික විද්‍යාවට ඕක අල්ලන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ක්වොන්ටම් ෆිසික්ස් වලට ඕක අල්ලන්න පුළුවන් වෙයිද කියලා අපිට මේ කල්පෙදී නම් හිතන්න අමාරුයි. නමුත් කොහොම කොහම හරි අපිට මේ ධර්මයේ තුලින් මේ දේවල් වලට හොඳ විවෘත වීමක්, හොඳ පැහැදිලි කිරීමක් වැඩි වැඩියෙන් ලැබිලා තියෙනවා. එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේවියා ඉලක්ක කළ කිව්වට මොකද? එක්තරා විදිහක මේ පස්සේ කාලෙක මේවා ගැන හිතන කල්පනා කරන පිරිසට වෙන්න පුළුවනි මේ බණ කියන්නේ. ඒතර මේ ප්‍රශ්න අහන කට්ටියටම උත්තර දෙනවාද කියන එක එක්තරා විදිහක ප්‍රශ්නයක්. මොකද ඔය ස්වාමීන් වහන්සේලා මේ රහත් වෙච්ච හාමුදුරු සමහරවිට ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරන්ගෙන්. එතකොට දන්නේ නැති කෙනෙක්ට කියනවා වගේ මුල්ල ඉඳලා කියලා දෙනවා. එතකොට මේ කාටද මේ බණ කියන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. අනේ ඒ වගේ කියපු බණක් කියලා තමයි මට වැඩි වැඩියෙන් හිතෙන්නේ. ඉතින් ඊට පස්සේ අර කොටළු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ওই ටික ඔක්කොම කියලා, ඔන්න ওই විදිහට කොටළු කතාවත් කියලා, ওই විදිහට ආජානීය අස්ස කතාවත් කියලා ඊට පස්සේ සඳහන් කරනවා. අපිට මේ අද දේශනාවට ඉදිරිපත් වෙච්ච ගාථාවත් එක්ක හරි හරියට ගැළපීලා එන පොඩි ප්‍රකාශයක්. මොකද්ද කියනවා? මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක් වඩන කෙනෙක් ඉදිරියට මෙන්න මේ දෙවි කෙනෙක් එනවා. ඒගොල්ලන්ට මේ විදිහට මේ පුද්ගලයාගේ මනස කියවන්න පුළුවන් යම්කිසි හැකියාවක් තියෙනවා. මේ මනස මොකක්මත් අරමුණු කර ඉන්නවද කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ නැත්තම් මාරයා එනවා. අන්න දිව්‍ය ලෝක හායටම අග්‍ර තැනත් එනවා. එහෙම නැත්තම් එනවා බ්‍රහ්මයෙක් එනවා. මේ ඇවිල්ලා බලනවා මෙන්න මේ ප්‍රතිපදාව වඩන මිනිස්සයාගේ හිත මොකක් අරමුණු කොට ඇතිද? මොකක් අරමුණු කොට ඇද්ද කියලා විමසා බලනවා. නමුත් එහෙම බැලුවට ඔවුන්ට ඒ අරමුණ හොයාගන්න හැකියාවක් නැහැ. අරමුණ අඳුරගන්න ඔවුන්ට හැකියාවක් නැහැ. එතකොට මේ ගාථාවේ ප්‍රකාශ කරා වගේ ප්‍රකාශයක් එතන තියෙනවා. ඒ ප්‍රකාශ කළා කියනවා බුදුරජාණන් වහන්සේ, මෙන්න මේ නොහැකියාව නිසාම, මෙන්න මේ විදිහට මේ විදිහේ පුරුෂයෙක් දැකීම නිසාම මෙන්න මේ පිරිස, මේ දෙවිවරු ටික මෙතෙන්දී යම්කිසි විදිහක දන නැමෙන ස්වභාවයකට, මේ විදිහ අසරණ වීමකට ලක් වෙනවා. අසරණ වෙලා මෙන්න මේ විදිහ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කරන ප්‍රකාශේ? නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස තේ නාබිජානාම යම්පි නිසාය ජයති. වෙන මොකුත් අමුතු දෙයක් කියලා නෙමෙයි ප්‍රකාශ කරන්නේ. ආජානීය පුරුෂයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා. පුරිස උත්තමයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා. ඔබගේ හිත යම් දෙයක් අරමුණු කොට ඇතිද, එයා අපිට නොපෙනේ කියන එක තමයි මේ සඳහන් කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් තමයි කරන්නේ. එතකොට අපිට ත්‍රිපිටකයේ එක්තරා අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ ඔළුව මල කෙනෙක්ගේ, මැරුණ කෙනෙක්ගේ ඔළුවට තට්ටු කළා මේ සාත්‍රයක් කියන පුද්ගලෙ පිළිබඳ. එතකොට මේ තැනත්තා අන්න මැරුණාම ඔළුවට තට්ටු කළා. ආ කියනවා මේ තැනත්තා නම් මේ අපායයකට ගිහිල්ලා වෙලා ඉන්නවා. තව ඔළුවකට තට්ටු කළා තියෙනවා. අන්න මේ වාහ මේ තිරසන්න අපායේ ඉපදිලා ඉන්නවා. තව ඔළුවකට තට්ටු කළා තියෙනවා. නිරයට ගිහිල්ලා තියෙනවා. තවලුවකට තට්ටු කළා තියෙනවා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා. ඔහොම ඔහොම කියලා සාත්‍තර කී කී යන තැනත්තේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉන්න ප්‍රදේශයට ඇවිල්ලා එක්තරා විදිහක අභියෝගයකට වගේ බුදුන් ඉදිරියටත් මේ තැනත්තාව එකතු කරගෙන එනවා. ඇවිල්ලා එනකොට බුදුරජාණන් වහන්සේ කල්තියාම ලැහැත් වෙලා කියනවා, මෙන්න මේ විදිහ අපාය ගිය එක්කෙනෙක්ගේ, මෙන්න මේ විදිහට දිව්‍ය ලෝකෙ ගිය කෙනෙකුයි, ඊළඟ මෙන්න මේ විදිහට මේ රහතන් වහන්සේ කෙනෙක්, මෙන්න මේ විදිහ ආජානීය පුරුෂයාණන් වහන්සේ කෙනෙක්ගේ හිස් කබලකුයි තුනක් ගෙනහලා තියන් කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට හම් පොඩ්ඩක් කතා බහ කළා. ඉතින් මේ කියනවා, ඔබ මේ විදිහ මායාවන් දක්වන්න දන්නව නේද? එහෙනම් මෙන්න මේ විදිහට මේ අපි මේ හිස් කබල් තුනක් තියෙනවා, අපි බලමු තට්ටු කළා කොහෙටද මේ ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පළවෙනි එක දෙනවා, තට්ටු කළා කියනවා මේක නම් නිරයට ගිහිලා තිනවා. බුදුරජාණන් වහන්සේ හරියට හරි හොඳයි. ඊට පස්සේ මේක නම් දිව්‍ය ලෝකෙ ගිහිලා තිනවා. දෙවෙනි හිස් කබලට තට්ටු කළා. හරියට හරි ඒකත් හොඳයි. තුන්වෙනි හිස් කබලට තට්ටු කරාට පස්සේ මේ මිනිස්සයා ඔන්න වැඩේ සම්පූර්ණ උල් යනවා. මේ මිනිස්සයාට කම්පනා වෙන්නේ නැහැ දැන් මේ මැරිලා ගිහිල්ලා තින්නේ කොහෙද කියලා. ඉතින් උඩු යටිකුරු වෙලා කල්පනා කර කර ඉන්නකොට මොකෝ දන්නේ නැද්ද, කියන්න තේරෙන්නේ නැද්ද කියලා අහනවා. අනේ භාග්‍යතුන් වහන්සේ මට ඒක නම් කියන්න තේරෙන්නේ නැහැ. මේ මැරිලා කොහෙ ගිහිල්ලාද කියලා නම් හොයාගන්න බෑ කියලා සඳහන් කරනවා. එහෙම කිව්වා බුදුරජාණන් වහන්සේ කියනවා, හැබැයි මම නම් දන්නවා. හැබැයි මම නම් දන්නවා නිකන් අර පොඩි එවුන්ග නිකන් සීනි බෝල දීලා රවට්ටනවා වගේ. හැබැයි මම නම් දන්නවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ තැනත්ත කියනවා, අනේ ඉතින් භාග්‍යතුන් වහන්සේ මටත් කියලා දෙන්න. මොකද බැරි වෙලාවත් ආපෝ ඔය වගේ හිස් කබලක් එහෙම වුණොත් මම අපහසුතාවයටපත් වෙනවනේ. ඒක නිසා මටත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා සඳහන් කරනවා. එහෙම ගොවන් බුදුරජාණන් වහන්සේ කියනවා, ඔය එහෙම ආවට ගියාට අපි ඒ කට්ටියට ඒ ගුරු මුෂ්ටි ඒ වගේ දේවල් කියලා දෙන්නේ නැහැ. ඒ විදිහ රහස් එක පාට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න ඕනේ නම් ඔබ මේ ශාසනේ පැවිදි වෙන්න ඕනේ. පැවිදිලා මේ ප්‍රතිපදාව කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අර ආජානි අස්ස ස්වරූපිකෙන් හික්මෙන්න ඕනේ. අන්නේ හික්මුණා නම් මං කියලා දෙන්නම් කියලා අන්න මේ මනුස්සයාව පැවිදි කරනවා. එතකොට මේ මනුස්සයා ගෝලෙව ටිකත් එක්ක කල්පනා කරනවා, මම මේක ටික දවසක් පැවිදිලා ඉඳලා මේකත් ඉගෙනගෙන ආපහු එන්නම්. එතකොට අපිට මේ බිස්නස් එක මීට වැඩිය හොඳට කරගෙන යන්න පුළුවන් කියලා කතා බහකුත් එක්ක තමයි පැවිදි වෙන්නේ. පැවිදි වෙලා ලැබෙන උපදේශ මොකද්ද? මෙන්න මේ අපිට දීපු උපදේශම තමයි ලැබෙන්නේ. එතකොට මොකද්ද? අන්න අර විදිහට වඳුර අත්ෙන් අත්තට අත්ෙන් අත්තට පනිනකොට ඒ පනින එක දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා තමයි උපදේශ ලැබෙන්නේ. ඉතින් ඒ ලැබිලා ටික දවසක් කොහොම ඉඳලා මොකද වෙන්නේ? දැන් අපි හිතමු ඔන්න නිස්සාරණවනේ ඔය උඩු තුරුයනේ අන්න කළු වඳුරෙක්. තව ඒ ප්‍රතිවාදීෙක් පිටිපස්සේ එළවගෙන යනකොට බොහොම වේගවත් ගමනක යදෙනවා. මහා සද්දකින් කෑ ගසමින් අන්න අත්ෙන් අතර පනිමින් ගමන් කරනවා. එතකොට අපේ හික්මීම මොකද්ද? මෙන්න මේක මේ අත්තට පැන්නා. ඊට පස්සේ අන්න දෙවෙනි අත්තට පැන්නා. අන්න තුන්වෙනි අත්තට පැන්නා. අන්න හතරවෙනි අත්තට පැන්නා. අන්න පස්වෙනි අත්තට පැන්නා. කීකේ මේ පයින් අත්ත සිහියෙන් අල්ලගන්න තමයි අපේ උත්සාහය. ඔහොම කරනකොට ඔහොම බලාගෙන ඉන්නකොට අන්න එක දවසක මේ වඳුරට වරදිනවත් දකින්න පුළුවන්. කොහොමද වෙන්නේ? මේක එක අත්තක් අතහැරලා තව අත්තකට පනිනවා. නමුත් අන්න දෙවැනි අත් අහුවෙන්නේ නැහැ. දෙවැනි අත් අහුවෙන්නේ නැහැ. ඉතින් අර අඩි 100ක් විතර උඩ අවකාශය කඩාගෙන ඇවිල්ලා මේක මහා සද්දෙකුත් එක්ක පොළවේ වදිනවා. පොළවේ වදිනවා. ඉතින් ওই 10 කුටි ගාවත් පහුගිය දවසක එකෙක් අන්න ඒ විදියට පොළවේ වැදිලා කෙලින්ම කොන්ක්‍රීට් පාරේම ඇවිල්ලා වැදිලා. අර අඩි 100ක් විතර උඩ ඉඳලා. ඉතින් එහෙම වැඩේ කෙලවර වෙලා තිබුණා. එතකොට මේ මේ මංකි මයින්ඩ් එකටත් දවසක මෙන්න මේ දේ සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට පැන පැන ඉන්නකොට එක අත්තකින් පණිනවා අනිත් අත අහුවෙන්නේ නැහැ. අපි හිතමු සිතවිල්ලකින් පණිනවා අනිත් සිතවිල්ල අහුවෙන්නේ නැහැ. එහෙම නැත්තම් මේ විදිහට කියනවා. දැන් අලුත් කාලේ විදිහට කියනවා ඔබ හිතවිලි දෙකක් අතර තියෙන අවකාශයට පැන්නොත් ඔබ හිතවිලි දෙකක් අතර තියෙන අවකාශයට පැන්නොත් ඔබට කවදාවත් තව දුරටත් ප්‍රශ්න ගැටලු මේ ජීවිතය පිළිබඳ සැක සංකා ඉතුරු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඔබ සිතවිලි දෙකක් අතර තියෙන අවකාශයට පැන්නොත් දවසක අන්න එදාට ඔබේ තියෙන ප්‍රශ්න ගැටලු සියල්ලම සදාකාලිකවම निराකරණය වෙනවා. හැමදාටම ඒ ටික निराකරණය වෙනවා කියලා ඔන්න සඳහන් කරනවා. එතකොට මෙන්න මේ වඳුරටත් මොකද වෙන්නේ? අන්න දවසක අන්න අර හිතවිලි දෙකක් අතරට පැන්නා වගේ මෙන්න මේ මංකි මයින්ඩ් එකත් අන්න අර විදිහේ එකත්තක් අතාරිනව දෙවණියත් අහුවෙන්නේ නැහැ. ඉතින් අන්න වැඩේ කෙලවරයි. හරියට අර අභ්‍යවකාශය හරහා ගිහිල්ලා පොළවේ වැදුනා වගේ මේ ගමන කෙලවර වෙනවා. ඒතොර එහෙම කිව්වම බය වෙන්න පුළුවන්. මේ උපමාවට කියන්නේ එහෙම කිව්වයි කියලා. ওই විදිහේ මේ ගමන කෙලවරයි කියලා. එහෙම නැතුව කට්ටිය බය වෙයි අම්මෝ හිතවිලි දෙකක් අතරට පැනනොත් අර විදිහට ගිහිල්ලා මාවත් පොළවේ වැදිලා බඩ පැලිලා මැරෙයි කියලා. එහෙම එකක් නෙමෙයි. ඒ උපමාව. එතකොට අන්න ප්‍රශ්න ඉවරයි. මේ ප්‍රශ්න ගැටලු ඉවරයි. එතකොට අර දෙවි කෙනෙක් උනත් අන්න අර විදිහේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරන මොකද්ද? ආජානීය පුරුෂයාණන් වහන්සේ ඔබට নমස්කාර වේවා. පුරුෂ උත්තමයාණන් වහන්සේ ඔබට নমස්කාර වේවා. කුමක් හේින්ද? අන්න ඔබගේ හිත යමක් අරමුණු කොට තියනවාද අපිට ඒක පේන්නේ නැහැ. මොකද අර හිතුවිලි දෙකක් අතර තියෙන අවකාශයට පැනලා. ඉතින් ඔය ප්‍රතිපදාව වඩා පුරුදු කර කර ඉන්නවා අර තැනත්තා. දැන් මේ තැනත්තාගේ අදහස මොකද්ද? මේක ඉක්මනට ඉගෙනගෙන නැවතත් අර පරණ බිස්නස් එක පටන් ගන්න තමයි අදහස. නමුත් මොකද වෙන්නේ? ඔහම අත්ෙන් අතර පැන යන ස්වභාවය බලාගෙන ඉන්නකොට එක්තරා අවස්ථාවක මේ වඳුරා එක අත්තක් අතාරිනෝ දෙවනි අතර පනින්නේ. ඉතින් අර ප්‍රශ්න ගැටලු ඔක්කොම निराකරණය වෙනවා. අර තියුණ බිස්නස් පිළිබඳ අදහස් ඔක්කොම නිරෝධ වෙලා යනවා. ඉතින් අර යාළුවෝ පිරිස ඇවිල්ලා කියනවා දැන් නම් ඉතින් මාස කීපයක් ඉඳියානේ. දැන් එහෙනම් අපි යන්. දැන් අපි ගිහිල්ලා අර පරණ පුරුදු සුපුරුදු බිස්නස් එක පටන් ගමු කියලා මේ පිරිසට ආරාධනාවක් කරනවා. මේ පිරිස ඇවිල්ලා අර හාමුදුරුවනේ දැන් හාමුදුරුවන්ට ආරාධනාවක් කරනවා. එතකොට කියනවා අන්න මගේ ප්‍රශ්න ගැටලු සියල්ලම විසඳිලා ගියා. මට නැවතත් බිස්නස් කරන්න උමනාවක් අදහසක් මතුවෙලා ඉන්නේ නැහැ. මේ විදිහට අන්න නිවැරදිව දැනගත්තා අන්න අර තුන්වෙනි හිස් කබල කොහේ ගියපු එකක්ද කියලා. තුන්වෙනි හිස් කබලේ නියම ස්වභාවේ හඳුනගත්තා. ඉතින් අර ටොපි දීලා වගේ රවටලා තමයි බුදුරජාණන් වහන්සේ මේ වැඩේට යොමු කරන්නේ. එහෙම යොමු කළා අන්තිමට ගිහාම අර තියුණු ප්‍රශ්න ගැටලු සැක සංකා සියල්ලම නැති වෙලා ඉවර වෙලා යනවා. ඉතින් මේ දේවතාවගේ නම් ප්‍රශ්න ගැටලු ඉවරුණාද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. කොහොම හරි මේ ධර්ම දේශනාව තුළින් බොහෝ පිරිසක් මේ විදිහට තමන්ගේ ප්‍රශ්න ගැටලු ඉවර කරගන්න ඇති කියන අදහසක් අරගන්න පුළුවන්. මොකද බොහොම ගැඹුරු මේ ධර්මයේ හරය වගේ දේශනාවක් තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක අපි ඉලක්ක කරලා සිද්ධ කරන්නේ. ඉතින් අපි මේ විදිහේ සමිධි සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පුළුවන් විදිහට පැහැදිලි කරගන්න උත්සාහ ගත්තා. එතකොට අද මේ ගමන අවසාන කඩේම තමයි මේ සනිටුහන් වුණේ. ඉතින් අපි අපිටත් මෙන්න මේ විදිහේ දෙවියන් බඹුන් මරුන් විසින් පරීක්ෂා කරන්න බැරි තත්ත්වයක් අපි හිත තුළ වර්ධනය කර ගැනීම සඳහා එක්තරා විදිහක මේ ටික ටික වැඩෙමින් යන එකක්. එකපාරට වෙන දෙයක් නෙමෙයි. දැනටත් ඔය හිත තුළ ඒ පාමණකට ඒ දේ ඇති වෙලා තියෙනවා. අන්නේ වැඩෙන ප්‍රතිපදාව තව තව කුළු ගැන්වීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.